සාඳුරු 2016 වසරේ 6 වෙනි මාසයේ 2 වෙනිදා භාවනා වැඩසටහන. ඉගෙන ගන්න කිසිම දෙයක් ධර්මයේ නැහැ. තිබෙන්නේ ඔබේ ගැටලුව පිළිබඳව, සක සංකා පිළිබඳව, අවබෝධයේ පිණිස පවතින ප්‍රශ්න සමින් වහන්සේට එක සාකච්ඡා කළා. තේරුම් ගන්න එක. ඉගෙන ගන්න කිසි දෙයක් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉගෙන ගන්න ගියාම ඉතින් ඔබ ඉගෙන ගන්නවා හැමදාම ඉගෙන ගන්නවා. එතකොට මම ඒකෙන් අදහස් කරන්නේ ඒක වැදගත් නෑ කියන්නේ. මම කියන්නේ ඒවා දැන් අපි ඉගෙනගෙන ආවනේ නේ. පාසල් මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින්, ගම් පාසල් මට්ටමින් පොතපත පරිශීලනය කරේ. මම ඒක අදහස් කරන්නේ මේ දැන් මෙතන. ඇන්දරනේ තොර මං ආරව වැඩන්නේ. එතකොට ඉගෙන ගැනීමෙන් තොර වුණොත් එහෙම නේද? කවුරු හරි වරදවා වටාගෙන ඉගෙනගෙන ඉවර වෙලා දැන් මෙතෙන්දි මේ තියෙන දහම් කරුණේ වටපිටාව තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. කින් අදහස් වෙන්නේ උපාදානය කරන්න නෙමෙයි තියෙන්නේ අතහරින්න කියන එකනේ. එහෙම නැත්නම් අපි යමක් ඉගෙන ගන්න කිව්වල කිනවයි කියන එක නෙමෙයි. හොඳයි, තමන්ට ගැටලුවක් එහෙම නැත්නම් සක සංකාවක් තමන්ගේ මනස පිළිබඳව අවබෝධය තව පැහැදිලි කර ගැනීමක් කරන්න තියෙන කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරලා උත්තර ලබා ගන්න. දිගින් දිගටම සිතවිලි ගලාගෙන එනවා. කලුකු ගෝසාවක් ඒක කොහොමද නතර කරගන්නේ? ප්‍රශ්නේ එකයි. සිතුවිලි කියලා අදහස් කරන්නේ ඔළුවට නැගෙන රූපද, එහෙම නැත්නම් කතා කරනවා වගේ ස්වභාවයක මනසෙ සිතුවිලි චිත්‍ර ඒ කියන්නේ ඉන්ද්‍රයන් තුළට බැසගෙන පංච උපාදානස්කන්ධේ පරිහරණය වෙනවයි කියන ස්වභාවය තමයි එතනින් පේන්නේ. ඒකනේ නේ? ඉන්ද්‍රයන් පරිහරණය වෙනවයි කියන එක තමයි පේන්නේ. කාලය පරිහරණය වෙනවයි කියන එක තමයි පේන්නේ එතනින්. තමන්ගේ හිතෙන්නේ මේක ඉබේ සිද්ධ වෙන දෙයක් කියලාද? එහෙම නැත්නම් තමාගේම චේතනා කර්මයක් නිසා තමන්ට පහළ වෙන දෙයක් කියලාද හිතෙන්නේ? තමාගේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියටද? එහෙම නැත්නම් මේක ඉබේ සිද්ධ වෙන දෙයක්ද? අපි හොඳින් තේරුම් කරගන්න ඕන, අපි සංඥාව අල්ලා ගත්තොත් සංඥා ගොඩාක් යනවා. වේදනාව අල්ලා ගත්තොත් වේදනා ගොඩාක් යනවා. රූප අල්ලා ගත්තොත් රූප ගොඩාක් යනවා. මේ සංස්කරණය කියන ස්වභාවය අල්ලා ගත්තොත් ඒක දිගටම යනවා. විඥානය කියන ස්වභාවය අල්ලා ගත්තොත් ඒ විඥාන කියන ස්වභාවය, ඒ දැනෙන ස්වභාවය, තේරුම් ගන්න ස්වභාවය දිගටම යනවා. අපි යමක් ස්පර්ශ කරන්නේ ස්පර්ශ කරන දේවසේ වේගින් මේ දේව ගලාගෙන යන පටන් ගන්නවා. අපි රේඩියෝ එකක් ගත්තහම ඒකේ ලයින් එකක් අල්ලගන්න අපි ඒක සුසර කරනවා. ඒ සුසර කරනකොට විවිධ ඒවා අපිට ආව වෙනවා නේද? දෙමළ channel ආව වෙනවා. ඉංග්‍රීසි channel ආව වෙනවා. සිංහල ඒවා ඔය විවිධ ගුරුගුරු ගාන ඒවා පැහැදිලි ඒවා පැහැදිලිව ආව වෙනවා. දැන් ඔබට හිතෙන්නේ නැද්ද ඒ වගේ ස්වභාවයක් තියෙන කෙනෙක්? ඒකට අපි මේ line එකක් හොයනවා. channel එක හොයන මුඛන් දේ විදියට ඔබ සුසර කර කර හොයන channel එක ඉතින් රේඩියෝ කරකව ඉන්න කෙනෙක් අපි දැක්කොත් අපි අහන්නේ අර මොකක්ද හොයන channel එක? ආයතන කියන මම හොයන්නේ සිරස, මම හොයන්නේ හිරු, එහෙම නැත්නම් මම හොයන්නේ දේරණහරි මොනහරි කියලා. මොකක්ද ඔබ හොයන channel එක? ඒක channel එකක් ගන්න කරකව ඉන්නවා. මොකද්ද ඔබේ විදර්ශනාව? මොකද්ද ඔබේ හොයන channel එක? හරියට සෞදි අරාබියට ගිහිලා අයිෆල් කුළුණ හොයනවා වගේ වෙලා අපිට ඒක දෙන්නා. දැන් ඔය හොයන තැන හොයන ප්‍රදේශයේ ඕක නෑ. ඔබ නිවැරදි ප්‍රදේශයෙන් මේක සොයන්න ඕන. එහෙම සිවුත් විතරයි තමුණේ. මේ හැම දෙයක්ම පැහැදිලි වෙන්න ඕන කාටද? කාටද පැහැදිලි වෙන්න ඕන? මේ ප්‍රධාන ලක්ෂණයක් තියෙන මම දන්න විදිහට මිනිස්සු සැනසෙන්නට බයයි. ඔබතුමියත් එහෙම දන්න සැනසෙන්නට බයයි. ඒක විශේෂයෙන් මේ රටේ අපි මේ බෞද්ධ සමාජය තුළ ඇති වෙච්ච දෙයක් නේ. දුක කියන්නේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ආ ඒක ඕකේ. දැන් අපි දු වැඩ හැලිය ඇඳගෙන කොණ්ඩක පීඩන් නැතුව දත් මදින්න නැතුව මිනිස්සෙක් හිටියත් රයිට් ඕකේ. ඔයා නියමයි වගේ තත්ත්වයක ප්‍රශ්නයක්. මේ ලස්සනට හිටියොත් එහෙම කෙනෙක් බලහඟ කරකැවිල්ල කියලා එයාට දොස් කියනවා. අර වැරෙන්නේ යන දෙන්නේ කියන ඒක ඕකේ. කීට කීක වෙනස් කරන්න ඕනේ. යා ලස්සනපත් ඒ වගේ සැනසිල්ලට බය මිනිස්සු. සතුටට බය. ඒකනේ සතුට අතහරින්නේ. සමහර වෙලාවට මේක මේ සමාජයේ මේ ගෙවල් වලත් තියෙන ප්‍රශ්නයක්. නෝන සතුටින් ප්‍රීතියින් ප්‍රබෝධයෙන් හිටියොත් මහත්යව රෝනෝ. මොකද මේ කැරකවිල්ල කියලා. හැබැයි පීඩණයෙන් කනස්සල්ලෙන් උන්නත් 10යි වලත් 10යි වගේ ඉන්නකොට එතකොට අනුකම්පාවක් හරි මොකක් හරි එකක් කරලා ඒකට සද්ද නැති වෙනවා. මිනිසුන්ට සතුට ඇලර්ජි වෙනවා. සහනේ ඇලසි වෙලා ඒක මානසික වශයෙන්ම රෝගයක් බවට පත් වෙලා මේ රටේ පැතිරිලා ඉන්න මිනිස්සු සතුටට බයයි සැනසිලිදායක ස්වභාවයට බයයි ඒකයි සැනසිල්ල අල්ලගන්නේ නැත්තේ සහනේ කියනක අල්ලගන්නේ නැත්තේ අපේ මනසේ අපි අසහනකාරී දේවල්ම අල්ලගන්නවද එහෙම නැත්නම් අසහනකාරී දේවල් අතහැරලා සහනශීලී දේවල් අල්ල ගන්නවද? දැන් ඔබට යමක් භාවනාවක් වේවා යම්කිසි පුහුණුවක් වේවා කරන්නේ අසහනකාරී තත්ත්වයක් පීඩාකාරී තත්ත්වයක් දුක් දුක්සහගත ගැටලු සහගත තත්ත්වයක් එනවා ඊළඟට ඒක සූපත් කරගන්න තියෙන ක්‍රමය මොකක්ද ඔබ සිතන්නේ සහගත නම් අපි කරන්න ඕන එකම දේ මොකක්ද? පතන. මොනවද හරින්නේ? දුක. දුක අත්හරින්නේ කවුද? තව දුකක්. කියන්නේ එක දුකක් අත්හරිනකොට තව දුකක් අල්ල ගන්නවා. අතහැරීම දුකක් වෙලා නෙමෙයි. අතහැරීම දුකක් වෙලා නම් මොකද කරන්නේ? දැන් ගොඩාක් දෙනෙක් දුක් විඳින්නේ මේකෙන් මිදෙන්නනේ. මිදෙන්න බැරුව දුක් විඳිනවා. එතකොට ඒකට කියන්න තියෙන්නේ මොකද්ද? අතහැරීම දුකක් වෙලා. දැන් මොකද කරන්නේ? ආයි හොයනවා ගිහිල්ලා සෞදි අරාබියට ගිහිල්ලා අයිෆල් කුළුණ හොයනවා. ඒක නේද ආයි කරන්නේ? ආයි ගිහිල්ලා ඕ සෞදි අරාබියේ හත්කල් කුණක් හොයනවා. ඒ අදහස් වෙන මොකද? ඔබ හොයන ගණ හොයන විදියට හොයන පළාතේ ඕක නෑ. සොයන දේ නෑ. ඔබේ ක්‍රියාවෙන් සොයන්න ඕන ප්‍රදේශයෙන් නෙමෙයි සොයන්න සොයන්න ඕක හොයාගන්න බැරි ප්‍රදේශයෙන් එක්කයි. ඒක හරියට තේරුම් ගන්න නෙවෙයි කියනවා. සැනසීමට බය වෙන්න එපා. සහනශීලීත්වයට බය වෙන්න එපා. සත්‍යයට බය වෙන්න එපා. කවදක හෝ ලෝක සත්‍යයට අපි මොන දීර්ය යුතුයමයි. ඒක හිට කොයිවා වයසට යාම අකමැති වුණයි කියලා ඒකට වළකින්න බෑ. මරණය අකමැති වුණයි කියලා වළකින්න බෑ. එහෙමනම් අපි මොකද කරන්න ඕනේ? මෙතන ඉඳලා සත්‍යවාදීත්වයට මනස ඉඩ දෙන්න. ඒකට බය වෙන්න එපා සත්‍යවාදීත්වයට. අපි කොච්චර පොර කාලා මේ මගේ සිත කියලා මේකක්පත් කරගන්න හැදුවට කිසි දෙයක් නෙකේ නෑ. තියෙන්නේ මායාව. පමණයි කියන එක තේරුම් අරගෙන සත්‍යයට මුහුණ දෙන්න සිත නිර්මාය වෙන්න ඕන. කියන්නේ සත්‍ය අපි වෙත පැමිණෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මකාය අපි වෙත පැමිණෙනවා. පැමිණෙනකොට අපිට හැකියාව තියෙන ඕන අබමල් රේණුවක් නොසගවා කතා කරන්න බුදුහාමුදුරුවෝ. එයා තමයි සත්‍යවාදී. නැත්නම් කාටද හොර වැඩ නැත්තේ? නමුත් මේ සත්‍යයට අපි හොර වෙන්න හොඳ නෑ. දැන් අපි මාත්‍රු බිරිඳට පොඩි පොඩි හොර වැඩ කරනවා. ඩ්‍රින්ක් එක ගන්න එක හරි සිගරට් එක බොන එක හරි සමාජලට හොරෙන් කරන්නේ කට්ටිය. දැස නෝනල පුංචි පුංචි දේවල් හරි හොර වැඩ කරනවා. දරුවෝ අම්මල තාත්තලට මාර හොර වැඩ කරන්නේ හොරෙන් හොරෙන් හොර වැඩ කරනවා. හාමුදුරුවරු ඔකොට වඩා ඒගොල්ලො හොද්දට හොර වැඩ කරනවා. දේශපාලන කීතේමයි. ඒකට අපිට එක තැනක්වත් නැද්ද? එක්කෙනෙක්වත් නැද්ද මේ ලෝකෙ 100ට 100ක් යුක්ත වෙන්නේ? සියයට 100ක් යුක්ත වෙන එකම එක තැනක්වත් නැද්ද? අන්න ඔබට තියෙන එකම එක තැන. ඒ බුදුහාමුදුරුවෝ සා තමයි ඒ සත්‍ය ලෝක සත්‍ය හමුවේ තමයි ඔබ විවෘත වෙන්නේ. ඔබ ලෝක සත්‍ය හමුවේ විවෘත වුණාම මොකද වෙන්නේ? ඒ ලෝක සත්‍ය ලෝක ධර්මතාවය ඔබව නිවැරදි කරනවා. අපි ලෝක සත්‍ය හමුවේ විවෘත වුහම ලෝක සත්‍ය විසින් අපිව නිවැරදි කරනවා. සියලු ගැටලු වලට සියලු ප්‍රශ්න වලට එතනින් විසඳුම් ලැබෙනවා. මට කරන්න දේවල් මේ ලෝකේ නැත. හේතු මම කියා සාදා ගන්නා පදනමම ඒ තුලම කිසිවෙක් නැත. ඇස තුල සොයනවා නම් සහනය, රූප ඇස තුල කිව්වහම සියල්ල අයිති වෙනවා. රූප ඇස සකේ චක්කු විඥානය සහ ඊට අදාළ වේදනා කියන මේ සම්පූර්ණ ඒ ඇසේ ක්‍රියාකාරීත්වයන් සියල්ලම නියෝජනය වෙනවා. ඇස තුල ඔබ නිවන සොයනවා කියන්නේ, සැනසීම සොයනවා කියන්නේ රූප අතර වේවා, වේදනා අතර වේවා නේද, විඥාන අතර වේවා, සංඥා අතර, චක්ෂු ධාතු මුල් කරගෙන ඔබ හොයනවා. එතන ඒක හරියට අර සෞදි අරාබියේ අයිෆල් කුළුණ හොයනවා වගේ නේද. ඒ කියන්නේ මොකද කියන්නේ? ඇස තුල ඒක නෑ. කන කිව්වහම ඒ ක්‍රේ සමස්ත ක්‍රියාවලියන් ඔබ ඉගෙනගෙන තියෙනවා. ඒ සමස්ත ක්‍රියාවලිය අදාළයි. ඒ තුල ඔබ හොයනවා නම් ඒත් සාගන්න බෑ. ඊළඟට ඔබ ඉන්ද්‍රයන් පහින්ම ගියාම එනවා හයවෙනි ඉන්ද්‍රයන්. මන තුල ඔබ ඒක හොයනවා. කවදාවත් ඔබට මේ සවාලක් නැහැ. හිත විවෘතවන්, හිත නිදහස් වන්න ඉඩහරි. විශ්වයට මෙන්න මෙසේ ඔබ ආමන්ත්‍රණය කළ යුතුයි. මාගේ සියලු යහපත් ක්‍රියාවන් වලට මට ප්‍රශංසා කරන්න. මාගේ සියලු අයහපත් ක්‍රියාවන් වලට මට නිඳා කරන්න. උදේ නැගිට්ටාම හැමදාම හිතන්නේ ගොඩක් හොඳයි. මාගේ සියලු යහපත් ක්‍රියාවන්ට ප්‍රශංසා කරන්න. මාගේ සියලු අයහපත් ක්‍රියාවන් වලට නිඳා කරන්න. ඔබ සූදානම් දෙතින්ට පළවෙනි කාරණයට කැමති වෙයි. මාගේ සියලු යහපත් ක්‍රියාවන් වලට ප්‍රශංසා කරා. අමාරු එක මොකක්ද? මාගේ සියලු අයහපත් ක්‍රියාවන් වලට නිඳා කරා. එහෙම කියන්න ඔබට ආත්ම ශක්තියක් තියෙනවද? එතෙන්ට හිත හදලා තියෙනවද? එතන අවංකව ඒ ප්‍රකාශය කරන්න හිත හදලා. සියලු අඩුපාඩුකම් සහිත ක්‍රියාවන් වලට නිඳා කරන්න කියලා සමාජයට විශ්වයට ඔබේ හිත විවෘත කරා. මම කුඩා කාලේ ඉඳලා එහෙමයි මම දකින්නේ. මගේ අයහපත් ක්‍රියාවට නිඳා කළ යුතුයි. අනිවාර්යයෙන්ම. මොකද ඇයි මිනිස්සු කැඩේට ඇයි දෙන්නේ ඉන්න බැරි? එතෙන්ට මනස හදාගන්න මාගේ සීල වරදට නිඳා කරන්න. ඒකට සංගවන්න බෑ. හැම තැනම විවෘත කරන්න. මොකද සීල වරදට මේ වැරදි හංගලා තියෙන කොටසක් පෙන්වන්න බෑනේ. සීල විවෘත වෙනවා සියල්ල. කමක් නැහැ. ඕනම தත්ත්වය සංගවාගෙන ඉන්නවට වැඩිය හොඳයි මනස විවෘත කරන එක. මම කියන්නේ මේ කාටවත් කියන්න කියන එක නෙමෙයි. මේ තමන්ගේ හද සාක්ෂිය ඉදිරියේ හෝ තමන් ඕ සාවිවලට කියන්නේ නැනේ කොහොම? තනිකර බෝරු ගන්න. සාබෝරු ඒවා මේවා ඒක හදන්නේ මේ ටෙක්නික් කල්ලගෙන මේක දිනන ක්‍රමයට කොහොමද හදන්නේ කියලා. ඇත්තක් කතා කිරීමක් නැහැ නේ උසාවියේ ඇත්ත කතා කරන්න කිව්වොත් මිනිහ කිරිය යනවා. නීතියෙන් ගැලවීම සඳහා ක්‍රමවේද පොයින්ට්ස් කොහෙද තියෙන්නේ කියලා හොයලා තමයි තියෙන්නේ. ඒ ඔළුව තිබිච්ච මනුස්සයා හොඳ ලෝයර් කෙනෙක් අල්ලගත්ත මනුස්සයා ගොඩ. තල්ලි නැති මනුස්සයා රජයේ ලෝයර් අවශ්‍ය හිරේ. ඒක අල්ලාට නිවැරදිකාරයයිනේ. වැරදිකාරයා එළි. නමුත් එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ මම ඒ ලංකාව ගැන නෙවෙයි කතා කරේ. මම එංගලන්තය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල තියෙන නීති ගැන කතා කරන්නේ. මේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ විශ්ව ධර්මයේ හැමෝෙහි අනිවාර්යෙන් විරුද්ධ අහුබල මුකුත් නැහැ. නමුත් අවසානයේ විරුද්ධ කරගන්න බැරි කොටසක් එනවා. කොයින් හරි ඇලැහැන් ගිලා වගේ තියෙන මේ කාරණේ නම් කියන්න බෑ. ඒ වගේ තමන් විශ්ව ධර්මයේ හැමෝගේ සම්පූර්ණ විරුද්ධනා මොකද ඒක අදහස් වෙන සම්පූර්ණයෙන් තමන් සැහැල්ලුවටපත් වෙන හිර කරගත්ත දේක් හංගගත්ත දේක් ටික ටික විවෘත වෙනවද මනස? ටික ටික නිදහස් වෙනවද? නෑ අර ගැටලුව. ඒ ගැටලුව ඈතට ගිහිලා තේනවද? නෑ ආයේ ගැටලුව ඒ විදියටම ආයේ අල්ලන්න ඕනද? ඒ විදියටම ආයේ ඇල්ලුවොත් වෙන ප්‍රශ්නේ දන්නවද? සෞදි අරාබියා අයපල් කුලන හොයන්න උවමනාවක් නැහැ. දැන් ඊළඟට දැන් සැහැල්ලු වෙන ටිකක් ප්‍රශ්නයක්. ඒ කියන්නේ 100ට 15ක් 20ක් 75ක් උත්තරේ හම්බ වෙනවා. එතකොට අනිත් 15 25 ආ ඒක පොඩි දෙයක් නෙවෙයි තිබුණා. ඒක හරියට ඔබේ කකුලේ වීදුරු කටුවක් යනවා. පස්සේ ලොකු කෑලි ටික අයින් කරලා චූටි කෑල්ලන් තියෙන කිලි කෑල්ල දීදි මහන මහන තුවාලෙ හොද කරනවා. මොකද මේ? ආයි කාලයක් යනකොට වේදනාව දීලා කැක්කුම් දීලා පැසවල ආය ශල්‍ය කර්මයක් කරන්න වෙනවා. අරක ඉවත් කරන්න. ඒ වගේ ඔබේ මනසේ ලොකු ප්‍රශ්න විසඳනවා වගේම කුඩා ප්‍රශ්නද, කුඩා බැඳීම්ද, කුඩා ගැටලු සහගත ස්වභාවයන්ද විසඳන්න ඕන. ඒ කුඩා දේවල් තියෙදි මනස මහලා තිබ්බොත් ආයතනල ඔන්න ආයෙනව හාමුදුරනේ ඉස්සර බණ ආදියම් හොඳයි, බණ නැතු වෙච්ච ගම ආයි මගේ මනස මෙහෙම නෝනා. ඒකට හේතුව කෑලි තීවි මහලා. ඒ නිසා පොඩි පොඩි කෙටලු විසඳන්න. ඒකට තවත් හොඳින් සිහිය ඕන, හොඳින්ම මනස මෙහෙවන්න ඕන, මනාකොට ධර්මයේ මනස මෙහෙවන්න ඕන. ඒ දේ කරන්නේ දැන් අපි ඉගෙන ගත්තා යමක්. මේ කතා බහි මොකද අපි ඉගෙන ගත්තේ? අපි සෞදි අරාබියට ගිහිල්ලා අයිෆල් කුළුණ හොයන්න හොඳ නෑ කියන එක. මොකද්ද සෞදි අරාබිය? අපි ළඟ තියෙන අපි ළඟ තියෙන සෞදි අරාබිය අපි ළඟ තියෙන සෞදි අරාබිය තමයි මේ ඉන්ද්‍රියන් 6. ඉන්ද්‍රියන් 6ට ගිහිල්ලා ඒ ඉන්ද්‍රියන් 6 තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒ සිතුවිලි ධර්මතා. ඊට පස්සේ තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධේ පහේ හය වැඩ කරනවා. අපි ওই ටිකින් හොයනවා මොකද්ද? සැනසීම. දත් මිටි කාලා හොයනවා, පෙරලිලා හොයනවා, ඔළුවෙන් හිටගෙන හොයනවා, බණ අහලා හොයනවා, පොත් පෙරලලා හොයනවා. හොයන්නේ සැබවින් තියෙන තැන නෙමෙයි. ඒකනේ මේ හොයනවා 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 හොයනවා. හම්බුරුත් හම්බෙනවද? දායකයන් හම්බෙනවද? එතන ඉඳගෙන දන් දෙනවා, එතන ඉඳගෙන පින්කම් කරනවා, එතන ඉඳලාගෙන යදිනවා, ඌල්ලනවා, ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා. හම්බෙනවද? හම්බෙන්නේ. මොකද හොයන්නේ වෙන දිහාවක, ඒක තියෙන්නේ තව දිහාවක. දැන් මට හිතෙනවා දැන් නැගිනෙහි ඊළඟට ආයි පසුබිමින් එන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? සයිලන්ස් එහෙනම් මම මොකද කරන්නේ? එහේ නැගිනවනේ. හෙමින් එන දෙ. යටදින් දැන් එනවා මනසින්. එහෙනම් නැගිනෙහි. එහෙනම් මම මොකද කරන්නේ? පහෙන් තොර ඔබට යමක් කළ හැකි නම් ඒක කරා. පංච උපාදානස්කන්ධයෙන් ඉන්ද්‍රයන් පහෙන් තොරව යමක් කරන්න පුළුවන් නම් ඔබ කරන්න. අන්න එතනින් ආරම්භ වෙන ක්‍රියාව පමණයි නිවනට උපකාරී. සැනසිල්ල නිවන කියන වචනේ ගත්තාම මේ බෞද්ධ ආගමේ ක්‍රමවේදයට මේ ඒගොල්ලන්ට අර පරණ සංකල්පයක් ඇති වෙනවා මේ මරණින් පස්සේ උපදින නූපදින කතාව. සම්පූර්ණ බුද්ධ ආගම වරද්දගත් නිසා ශ්‍රී ලාංකිකයා කුණුබක් කියේ සිංහල බෞද්ධයා. දෙලවත් නැ මෙලවත් නැ. මුස්ලිම් කාර්යයට මෙලව හරි තියෙනවා. කතෝලිකයට මෙලව හරි තියෙනවා. බෞද්ධයට එළවයි මෙළොයි දෙකම නැහැ. ඒකෝ අර ගොල්ලන්ටත් වඩා පල්ලෙහා. මේ තාපම බැලුවමත් පේනවනේ මේ ආර්ථිකයෙන් මානසිකත්වයෙන් පෞෂයෙන් දිහා බැලුවත් ඒක පේනවා. එහෙම ප්‍රසිද්ධියක් වෙලා තියෙනවා. ඒකට හේතුව බුද්ධ ආගම වරද්දගත් නිසා. සීලබ්බත පරාමාසව ඉන්න තරමක් ඉන්නේ බෞද්ධයා. සුදුම සීලපෘත ගොඩක් තියෙනවා. ඒ නිසා ඔබට යමක් කරන්න තියෙනවා නම් මේ තමන්ගේ සැනසීම වෙනුවෙන් ඒක කරන්න තියෙන්නේ. ඉන්ද්‍රයන් පහෙන් තොර හොඳින් විමසා එක තේරුම් ගන්න. හොඳින් ඒක හදවතට මනසට දැනෙන්න ඉඩ හරින්න. සියුම්ව දැනෙන දේ පවා අනිවාර්යෙන් අපි සියුම් පොඩි වීදුරු කැට කැපිටි කෑල්ලක් හරි පේනවනම් අපි මොකද කරන්නේ? එකයින් කරන්නේ. ඒක පොඩි කියලා කියන මහන්නේ. ඒ ටිකක් තමයි නිදහස් කරන්නේ. ඒ ටිකක් සෑහල කරන්නේ. ඒවත් අයින් ආයෙවා අල්ලගන්න ඕනේ කියන අදහසකුත් නෑ. අර මොකද තුවාලෙක තියෙන විදුරු කැට කැමරෙල්ල එක අයින් කළාම ආයි මේකට දාලා මහන්න ඕන කියලා අදහසක් තියෙනවද? ඇති වෙන්නේ නෑ. ඒක අතහැරීම මොනතරම් අතහැරීමක් වෙනවද? අර තමන්ගේ ඇඟේ තියෙන විදුරු කැබැල්ලක් එළියට අරන් දැම්මම පස්සේ ආයෙත් එන්න තියලා මහන්න ඕනේ කියලා අදහසක් ඇති වෙන්නේ නෑ වගේ අතහැරීමක් වෙන්න ඕන. කොට තව වචනයක් තියෙනවා. අලුයමලා කෙලපිඩක්. ඒක එළියට අපි පිළිකුලෙන් කෙල ගැහුවට පස්සේ ආයේ ඒක ගැන හිතන්නවත් කල්පනා කරන්නවත් ඒක ගන්නවත් හිතන්නේ නැහැමයි. අතහරින්න කිසි කෙනෙක් ඕනේ නැහැ. කෙනා ඉදිරිපත් කළොත් ඒ හැම තැනදීම වෙන්නේ අල්ල ගැනීම. දැන් තමා ළඟ තියෙන පුජ්‍යලත්වය කෙනා ස්ත්‍රිය පුරුෂයා කියන කෙනා ඉදිරිපත් වුණොත් මානසික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් ඉදිරිපත් වුණාම මොකද වෙන්නේ? අතහැරීම නෙවෙයි එතන වෙන්නෙම අල්ලා ගැනීම. එතන වෙන්නෙම පටිච්ච සමුප්පාදයේ වීම. උපාදානස්කන්ධයේ ක්‍රියාවලිය. ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය පටන් ගන්න. අතහැරීම මම ඉදිරිපත් කළා කරන්න බෑ. මම ඉදිරිපත් නොවන තරමට තමයි අතහැරීම. දැන් බලන්න ඔබ ඔබ ගැන හැරිලා බලන්න ආයි. අනිත් පින්තුන්ටත් එක්ක මේ කියන්නේ බලන්න ඔබේ මනස දැන් ඉදිරිපත් වෙනවද මේ මම ඉදිරිපත් කළා නිවන් දකින්න සිත එකඟ කරගන්න සිතුවිලි නැතුව ඉන්න අනේක විද අදහස් කාටද මේ කොහොම ඉන්නේ මට ඊළඟට එහෙම නැතුව එහෙනම් කොහොමද කරන්න ඕන කියලා ආයෙ හැමෙත් කවුද ආයෙ හැමෝම ඔබට ක්‍රියාවක් කිරීමට අවශ්‍ය නම් මේ ඉන්ද්‍රයන් පහට නොවැටෙන ක්‍රියාවලියක් ආරම්භ කරන්න. ක්‍රියාවලියක් ඔබට අවශ්‍ය නම් වර්තමානයට දහසු නොවන ක්‍රියාවලියක ඔබ යනවා. සැනසිල්ලට බිය නොවිය යුතුයි. සැනසිල්ලට අපි බැඳෙන්න ඕන. ඒ ධර්මයට බැඳෙනවා කියන්නේ ඒක. ධර්මය කියන්නේ සැනසිල්ල, නිවන. අර ධර්මයේ තියෙන සම්බරතින් ධම්මරතේ ජනාති කියලා. ඔබ ඇලෙනවා නම් ඇලෙන්න ධර්මයට. නැත්තම් සැනසිල්ල දෙන්න, නැත්තම් නිවනට. නිවන කියන්නේ අපේ මනසේ සහනය. ඉන්ද්‍රියන් අතර තියෙන්නේ නිවනද දැවීමද? දැවීම තියෙන්නේ. ඒ දැවීම ඇති වෙන්නේ ඇයි? මොලේ අවිද්‍යාව තියෙන නිසා. මොලේ අවිද්‍යාව තියෙන නිසා දැවීම හටගන්නවා. එනිසා මේ නිවැරදි සම්මා දිට්ඨිකත්වය යහපත් දැකීම විද්‍යාව කියන එක පහළ කර ගන්නකොට අර දැවෙන හැම තැනක්ම අවිද්‍යාව නිසා දැවෙන හැම තැනක්ම විද්‍යාවේ උපතින් මොකද වෙන්නේ? නිවෙනවා. ඊට පස්සේ මට සිතුවිලි බලාගෙන සිතුවිලි පස්සේ යන්න ගියොත්ද සිතුවිලි බලාගෙන ඉන්ද්‍රියන් පසුපස ගියොත් ඉන්ද්‍රියට සාපේක්ෂිත ධර්ම ගලාගෙන එන්නේ කොහොමද කියන්නේ? ආයන් එක හොඳට රත් කරලා ඒකට අත තියාගෙන මගේ අත පිච්චෝ කියලා හරියන්නේ නැහැ. වයර් එක අල්ලගෙන මට කරන්ට් එක වදිනෝ කියලා හරියන්නේ නැහැ. ගින්දරට කරලා මම පිච්චිනෝ කියලා හරියන්නේ නැහැ. සීතල ජලයකට බහැලා මට හීතලයි, මම මේ ජලයේ බහැලා ඉන්නේ මට හීතල නැති කරගන්න ඕන. එහෙම කරන්න බෑ. ගින්දරට අත දාගෙන ඉන්න ගමන් කියනවා මට රස්ස නැති කරගන්න. එහෙම කරන්න බෑ. විසඳුම එකයි. සීතල ජලයේ නම් ඉන්නේ ආයෙකින් ගොඩට එන්නේ. ගින්දරට අද දාගෙන ඉන්නවා නම් එයා මොකද කරන්නේ? ගින්දරෙන් ගේ එතනින් අතිවත් කරනවා. ගැටලුව තිබෙන්නේ පිළිතුර සොයන තැනම වීම නිසා. මිනිස්සුන්ට පිළිතුර හැමදාම හම්බ වෙන්නේ නැහැ. එහාපත් ගෙදර මිනිස්සයා මොනවා හරි බැන්නා. ඒකට මම හොඳ උත්තරයක් දෙන්න ඕන කියලා හිතන උත්තරේ ඇතුලේ නේද ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ යාගේ. ඔබේ මනසටත් වෙලා තියෙන්නේ ඒක. මෙන්න ප්‍රශ්නේ. මම මේකට උත්තරයක් හොයන්න ඕන, මේකට උත්තරයක් දෙන්න ඕන. ඒ උත්තරයක් දෙන්න ඕන තැනම තමයි ඊළඟ ප්‍රශ්නේ ඔබට තියෙන්නේ. මම දැකලා තියෙනවා මිනිස්සුන්ට ප්‍රශ්න නැතුව ඉන්න බෑ. ඒක පිටින් දැකලා තියෙනවා. පොඩි ළමයි මොකද කරන්නේ? ප්‍රශ්න නැතුව පොඩි ළමයින්ට පොඩි කාලෙම ඉන්න බෑ. මොකද මිනිස්සු ප්‍රශ්න ඇති කරගන්නවා. මොකද ප්‍රශ්නේ? ගේම් එකක් ගහන. මොකක්ද ගේම් එකක් ඇතුළේ තියෙන්නේ? තියෙන්නේ ප්‍රශ්නේ. අභියෝගාත්මක දෙයක් එහාට ජය ගන්න ඕන. ප්‍රශ්නයක් ජය ගන්න ඕන. ඒ කියන්නේ මෙතන ඉඳලා අනිත් පැත්තට මේ ඉන්න කොළුවා ගෙනියනවා. බෝම්බ වදින්නේ තියෙන්නේ. ගේම් ගන්න එහෙම නෙමෙයි. එහෙම නැත්නම් සතුරු ටික පරාජය කරගෙන අර මාලිගාවට යනවා. එහෙම තමයි ওই ගේම් හැදිලා තියෙන්නේ. හදලා තියෙන්නේ. ඒ නැති කාලෙ තිබ්බා මොකද්ද? නිකන් ඉන්න බෑ. අපි කළු ඉත්තු ටිකක් සහ සුදු ඉත්තු ටිකක් තියාගෙන පොඩි දාම් බෝඩ් එකක් හදාගන්නවා. අපිට ප්‍රශ්නයක් නැතුව ඉන්න බෑ. අර අය දෙන ඉත්තු ටික වැඩිපුර වැඩිපුර කපාගෙන කපාගෙන එහා පැත්තට ඕ රැජින යන්න ඕන. ප්‍රශ්න නැතුව ඉන්න බෑ. චෙස් අදිනවා. ඒත් ඒ වගේ. ඊට පස්සේ කැරම්. ඒ ප්‍රශ්න නැතුව ඉන්න බැරි අයට කාට් සූදුවනේ බූරුව ගෙහින්ම. ඒත් ප්‍රශ්න නැතුව ඉන්න. එතකොට මේ මිනිස්සු ප්‍රශ්නවලට ආස කරන ස්වභාවයක් තියෙන වග මා කිව්වොත් ඔබ ඒක පිළිගන්නවා. ප්‍රශ්න නැතුව ඉන්න බැරි. ප්‍රශ්න නිසා ප්‍රශ්න අයදින ප්‍රශ්නවල ඇලෙන ස්වභාවයක් තියෙනවා. ගැටලුවට කැමති ස්වභාවයක් තියෙනවා. පස්සේ ගැටලුවෙන්ම ඒ සත්වයා දුක් විඳිනවා, පීඩා විඳිනවා. ප්‍රශ්න නැතුව ඉන්න බෑ. රටවල් දෙකකටත් එහෙමයි. ඉස්සර යුද්ධමය ප්‍රශ්න හටගත්තා. ඊට පස්සේ ප්‍රශ්න ක්‍රීඩාමය වශයෙන් දාගත්තා. යා බෝලයක් දාන මම එකට ගහනවා, දුවනවා, දිනනවා, කෑ ගහනවා, දුක් වෙනවා, ජය ලැබෙනවා, පරාජය වෙනවා. ප්‍රශ්න නැතුව ඉන්න බෑ. ඔබේ මනසත් මේ ලෝකෙම තමයි. ඒ තත්ත්වෙම තමයි. ප්‍රශ්න අය දෙනවා. ප්‍රශ්නය ආයදල ප්‍රශ්නයේ තුල ඊළඟට විසඳුම හොයනවා. ඒ කියන්නේ දාන ලෑල්ල අරගෙන බෝඩ් එක අරගෙන ඉත්තු ටික දියාගෙන අනිත් එක්කෙනා තමාව පරාදේ කරාම තමන් ඒක පිළිබඳව තැවෙනවා. ඒක නෙවෙන්නේ නේ. ඉතින් ඔබම මනසෙත් එහෙමයි. ප්‍රශ්නයේට මූල සාධක ටික අරගෙන ඒ තුල තමන් කටයුතු කරලා ඒ තුල විසඳුම හොයනවා. ප්‍රශ්නයේ තුල විසඳුම හොයනවා. ප්‍රශ්නේ තුල විසඳුම නැහැ. කුඹුරට බැස්සනම් කුඹුර තුල ඉන්නකම් එයාට මඩ තැවරෙන්න වෙනවා. ජලයට බැස්සනම් ජලයේ ඉන්නතුරු එයාට සීතල දැනෙන්න පටන් ගන්නවා. ගින්නට පැනනනම් එයාට ගින්න තුර ඉන්න තාක්කල් ප්‍රශ්නේ දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේ ප්‍රශ්නය තුලම ප්‍රශ්නෙට පිළිතුරු නැහැ. දැන් ගාම් බෝට් ලෑල්ලේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරන්නේ බෝට් ලෑල්ලෙන්ම නේද? දැන් අර බూరు ගහන අයත් හොඳට හොඳ වාක්‍යයක් හදාගෙන තියෙනවා. වැටිච්ච ලින්කටෙන් මොළු ගොඩ එන්නවා. ඒ කියන්නේ බూరు ගහලම තමයි උඹ දිනන්න ඕනේ. ඒවා හරි නොගැලපෙන දේවල්. ඒ ලින්කටේ රාක්ෂයෙක් ඉන්නවා නම් වැඩිච්ච ලින්කටෙන්ම නෙමෙයි වෙන කටක් හරි හදාගෙන ගොඩ එන්න ඕනේ නේද? ඒකයි ක්‍රමය. එහෙම කල්පනා කරන තරම් බුද්ධිය නෑ. ඒ කටින්ම තමයි ගොඩ එන්න. කාර්ය පුදුම දෙයක්. ඒ වගේම ප්‍රශ්න වලටපත් වුණාම ප්‍රශ්න වලින්ම ඒවයි ඒ තුලින්ම විසඳුම් හොයාගන්න. එහෙම ඒ තුලින් විසඳුම් හොයන්නත් බෑ. අපේ ධර්ම සංඥාව උපදවා ගන්නකොට පින්නතුනේ අඳුරට පහනක් දැල්වනවා වාගේ අපේ හිතේ තියෙන ප්‍රශ්න නැතු වෙනවා. හැබැයි විවෘතභාවය නිරන්තරයෙන්ම පවතින්නේ විවෘතභාවය. විශ්වයේ තුල තමන් කිසිවක් කරන්න ඕනේ නැහැ. විශ්වය සියල්ල ඔබට ලබා දෙයි. ඔබ මේ විශ්වයට මේ ධර්මතාවයට විවෘත වෙන්න ඕනේ. අනිත් ආගම්වල කිව්වේ තෝක දෙවියන් වහන්සේට ඔබ විවෘත වන්න, දෙවියන් වහන්සේට සත්‍යවාදී වෙන්න කියලා කතා කරේ තෝක. ඒ මිනිස්සු පටලවා ගත්තනේ පස්සේ. මේ විවෘත වෙන තර පුදුමාකාර විදිහේ තමා තුළ ස්වභාවික. කවුද මේ විවෘත වෙන්නේ? මම විසින් යමක් විවෘත කරනවා නෙමෙයි, මමයි විවෘතව සිටින්නේ නේ. මම විසින් උපත් විවෘත කරනවා නෙමෙයි, මමයි විවෘතව සිටින්නේ. දැන් ඔබ කොහෙද වාඩි වෙලා ඉන්නේ? ඇයි මේ කුටුවේ කියලා එහෙම උත්තරයක් දුන්නේ? ඈ නෑ, ඔබට විශ්වාසද ස්වාමීන් වහන්සේට පේන්නේ නෑ කියලා ඔබ ඕල් කුටුවේ වාඩිලා ඉන්නවා. ඒක මොකද්ද ඔබේ උත්තරේ වෙන්න ඕන? මට පේන දේ, මට ප්‍රත්‍යක්ෂ දේ, මට ප්‍රශ්නයක් දෙමින්. ඒවල මම ඒක අහන්නේ. ඒකට කොහෙද ඔබ වාඩි වෙලා ඉන්නේ? ඒකෝ අපි එක තැනක වාඩි වෙලා ඉන්නකොට වෙන දේ තමයි මේකෙන් නැගිටින්න ඕන. එහෙම නැත්තම් මේක වාඩි වෙලා ඉන්න ඕන කියන අදහස එනවද නැද්ද? එන කොයි බහරි තැනක වාඩි වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? ඒ වාඩි වෙච්ච තැන තියෙන පරිසරය දැනෙන්න පටන් ගන්නවා. ඔබ කිසි තැනක වාඩි නොවී සිටිය යුතුයි. කිසිම තැනක වාඩි වෙන්න එපා. කිසිම තැනක වාඩි වෙන්න. වාඩි වුණොත් එතෙන්ට අදාළ පරිසරය ඔබට දැනෙන්න පටන් ගන්න. ඊළඟට ඒක ගැටලුවක් කර ගන්න එපා. ඉරියව්වක සිටියොත් ඉරියව්ව ගැටලුවක් බවට පත් වෙනවා. යම් තැනක අපි වාඩි වෙලා සිටියොත් මොකද වෙන්නේ? එතන අපිට ගැටලුවක් බවට පත් වෙනවා. මේ විශ්වයේ ධර්මයේ පැමිණෙන තුරු ඔබ විවෘතව බලා සිටි හේතුයි ඔබට කල හැකි කිසිවක් නැත. ඔබට කල හැකි කිසිවක් නැත. අන්නේ ධම මනාකොට තේරුම් ගන්න. මේක අඥාන මෝඩයන්ගේ අතර ගියොත් එහෙම මෝඩයෝ හිතන්නේ අපි ඉතින් ওই ඉන්න විදියට කාලබීලා ඉන්නයි තියෙන්නේ ඒක ඉබේයි. මෝඩේ කතර ගියොත් මෝඩය අනිවාර්යෙන් හිතන්නේ. ඔබ ඥාන දර්ශනය කරගන්න මේ ධර්මයේ ස්වභාවයයි කියන්නේ. ධර්මයේ තුල කරන්න වැඩක් නැහැ කිව්වහම gedara වැඩ කරගෙන ඉන්න කට්ටිය නෙමෙයි. මනසට නිරන්තරයෙන්ම ඌමනාවක් තියනා නේද? එහාට මෙහාට යන්න. එහෙම නැත්නම් සැනසිලිදායක ඉරියව්වක් ලබා ගන්න. සැනසිලිදායක තත්වයට මනස මෙහෙවන. ඒකට මනස කියන විදියට සැනසිලිදායක තත්වයට තමයි මනස එහෙට මෙහෙට ගෙනියනවා. සෑම විටම ඔබගේ මෙහෙයවීම ඔබගේ දුක බවට පත් වෙනවා. ඔබට හිතෙනවා කුටි වාඩි වෙලා ඉන්න ගමන් මේක නැගිටලා මම දැන් කාලේ ගත ඇති දැන් නැගිටලා යන්න ඕන නැද්ද කියලා වාඩි වෙනවා. එහෙම නැගිට ඕන ගැති තියෙනවානේ. ඒ මම මෙතන වාඩි වෙලා නැහැ නිසා. හැබැයි ඔබ ඔතන උපාදාන එනකොට සිටිනවා නම් ඔබට යන්න කිව්වහම යන්න එතෙන්ට මෙතෙන් ආයෙත් වාඩි වෙන්න කිව්වහම වාඩි වෙන්න බොහොම සැහැල්ලුවෙන් පුළුවන්. ඒ නිසා ඔබ මෙතන එතනත් වාඩි නොවී සිටින්න. ඔබ මෙතනත් එතනත් වාඩි නොවි සිටින්න. ඊළඟට තව ප්‍රශ්නයක් තමයි, පොඩි හරි මානසික සහනයකට හරි මනස හරි පොඩ්ඩක් හරි වෙනස් වෙනකොට දැන් මට මේ අවබෝධ වෙන්නද යන්නේ. එහෙම ධර්මය අවබෝධය කියලා එකක් එහෙම එකක් නෑ. ඕනම කෙනෙකුගේ මනස සැහැල්ලු කර ගැනීම අවබෝධය. අවබෝධය පිණිසයි අපි කැමිල්ලා ඉන්නේ. ආයේ ඒක පිළිබඳව සැකයක් හිතන්න දෙපාරක් හිතන්න මුකුත් උන්නේ. ඒක හොර ගමන නෙමෙයි. ඒක සිය කැමැත්තෙන් බොහෝ සන්තෝෂයෙන් තමගේ මනස නිදහස් කරන ඒ තෙන්දි තමන්ට බය වෙනවක් නෑ. මම ඇවිල්ලා ඉන්නේ ඒකට. මම ඒක තමයි තේරුම් ගන්න ඉන්නේ. මම එතෙන්ද තමයි මගේ මනස විවෘත කරන්න ඕන. ඒක තනතුර නෙමෙයි. ඒක බොහොම සන්තෝෂෙන් තමයි බලාපොරොත්තු වෙච්ච දෙයක් තමන්ගේ හමුවට එනවා වගේ බොහොම ආදරෙන් ඒක දෙපාරක් හිතන්න නැතුව වෙන විදියකට ඒක හැඩගස්සන්න නැතුව රඟපෑමක් කරගන්න නැතුව තමන්ගේ මනස නිදහසට විවෘත කරන්න. හැමදාම ඉතින් අර පරම පුරුදු ටික පුරුදු කරලා තියෙන නිසා මොකද වෙන්නේ? නිවන් දැක්කත් දකින්න ඕන මම. වෙන කෙනෙක් දැකලා හරියන්නේ. ඒක නෙමෙයිද තියෙන්නේ දැන්. නිවන් දැක්කත් දකින්න ඕන මම. ඉතින් මම නිවන් දකීද කවදා? මම නිවන් දකින්නේ නැහැ. මම කියන්නේ ගිනි ජාලා. තමන්ගේ මමත්වය කියන්නේ ගිනි ජාලාවක්. ඒ නිසා මම කවදාවත් මමත්වය මම කියන ගුණයෙන් එහෙම නැත්නම් අපි කියන ඉන්ද්‍රියපත්තේ පංච උපාදානස්කන්ධය එළබගෙන සිටින්දී එකල්ල ගත්තොත් නිවන හම්බ වෙන්නේ නෑ. නමුත් අර නැවත නැවත ඒකට බැඳෙන ගතිය තියෙනවා. ආ ඉන්ද්‍රයන් වලින් ඔක තේරුම් ගන්න ගියොත් ආ ඉන්ද්‍රයන් තුළම ආයි ප්‍රශ්නේ හොයනවා හොයනවා හොයා ගන්න බැරි වෙනවා. කල්යාණ මිත්‍රත්වයක උදව්වෙන් විශිෂ්ට ඥානය පහළ කරගන්නතුරු විශිෂ්ට ඥානය පහළ කරගත්තට පස්සේ ඒ ධර්මඥානයේ අවධිය තුළ තවන්න පුළුවන්කම් තියෙන මේ ඉන්ද්‍රිය බද්ධයෙන් ගැලවෙන්න ඉන්ද්‍රියන් තුලට ඉන්ද්‍රියන් තුල එහෙම නැත්නම් සෞදි අරාබියේ ආයිපල් කුලන හොයන්න නැතුව ඉන්න එයා පුරුදු වෙනවා. මිනිස්සු ශ්‍රීලම්පද පරාමාස ඔළුවේ දාගෙන මොන තරම් දුක් විඳිනවද? පයසට 100 කෙනෙක් වැඳලා කියන සෙරප්පු දෙකක් දාගෙනමයි වැන්නේ කිව්වා. මං දන්නේ නැහැ මේ කසෙරප්පු දෙක දාගෙන ගලවල වදින්න ඕන කියන කතාවක් තියෙනවා කියලා. සෙරප්පු දෙකක් දාලා වැන්නේ කියලා බුදුහාමුදුරුවන්ට වැඳලා තියෙනවා. අලිය පිටේ යන ගමන නේද සමහර අය. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ කියනවා මේ පව් මෙහෙම වදින්න හොඳ නැහැ. මොකද සෙරප්පු දෙක දාගෙන වැන්දොත්
පව් කියල එකක් ඒ සීයගේ ඔළුවේ තියෙනවා. එතකොට ඒ සීයට සානසීලීව ජීවත් වෙන්න පුළුවන්ද? සානසීලීව ජීවත් වෙන්න බෑ. හැමදේම වැරදි. හැමදේම වැරදි. මොකද්ද වැරදි නැත්තේ? වැරදි කියලා දැම්මොත් ඕනම එකක් වැරදි. මං අහන්නේ මොකද්ද වැරදි නැත්ති කියන්නේ? වැරදි කියලා දැම්මොත් ඒක වැරදි. එවන මොකද්ද මේ ලොකු මිනිස්සුන්ට වෙන්නේ? ඒ තරමට යා පීඩා වෙනවා. ඒ තරමට දුක් වෙනවා. ඒ නිසා වැරදි කියලා අර කවුරු කවුරු හරි පණවන දාන ඒව නෙමේ ගන්න ඕන. මනස තුල තමාගේ යහපත වෙනුවෙන් අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන කෙනෙක් වෙන්න. එයා තමයි නිවැරදි පුජ්‍යලයා. එයා තමයි සිල්වත් පුජ්‍යලයා. එයා තමයි නැනවත් පුජ්‍යලයා. එයා තමයි ගුණවත් පුජ්‍යලයා. කවුද සිල්වතා? තමා වෙනුවෙන් සහ අන් අය වෙනුවෙන් යහපත වෙනුවෙන් වැඩ කරන කෙනා සිල්වතා. එයාට කෝටියක් සංවර සීලය තියෙනවා. හැබැයි සීලබ්බත පරාමාසය ඇති කරගත්ත කෙනා මොකද කරන්නේ? තමන්ගේ වැරදිවලට තැවි තැවි, අනුන්ගේ වැරදිවලට බැන බැන කාලය ගෙවනවද නැද්ද? ඒකෙන් තමන්ටත් විපතක් සිද්ධ කරගෙන අනුන්ටත් විපතක් සිද්ධ කරගෙන. තේරුණානේ? එතන එහෙම නිසා බුදුදහමේ මිහිරියාවක් ලැබෙන්නේ නැති නිසා පළමුවෙන්ම බුදුදහමට වෛර කරන පිරිස හාමුදුරුව සහ බෞද්ධව බවට පත් වෙලා තියෙනවා. අපිටත් පොඩි කාලේ හිතලා තියෙනවා බුදුහාමුදුරුව දැක්කහම මේ යකාගේ මහා කරුණාව කොහෙද? අපිට කන්නවත් ඉන්නේ නේ පොඩි හාමුදුරුවරු හැටියට අපිට ඉන්නේ නේ මේ මහා කරුණාවලු. මේ අපිට කන්න දෙන්නේ මේ යකා කියලා හිතනවා. හාමුදුරුවන්ටත් බරිගිනි වෙච්ච වෙලාවට බුදුහාමුදුරන්ගේ අම්මා තාත්තා මතක් වෙනවා. එදී ගෑස්ට්‍රික් එහෙම ඇවිසිච්ච වෙලාවට ඒ යකා මේ යකානේ අපිට කන්න දෙන්නේ කියලා. නමුත් ඇත්තෙම බුදුහාමුදුරුවෝ එහෙම දේවල් කළා නෑ. උන්වහන්සේ මහා කරුණිකයි. නමුත් මේ ඔක්කෝම නිගන්ට සීල වෘත මොකද කළේ? බුදුහාමුදුරුවන්ගේ පිටේ ගැහුවා. බුදුහාමුදුරුවන්ගේ ලේබලෙන් ආවා දැන් මකන්න බෑ. දෙසටක් මිත්‍යා දෘෂ්ටි ආවේ මොන ලේබලෙන්ද? බුදුහාමුදුරුවන්ගේ ලේබලෙන්. දැන් ඕගොල්ලන්ට සම පෝෂ හරි ත්‍රිපෝෂ හරි එනවා. ත්‍රිපෝෂ කියන ලේබලෙ වෙන මොකක් හරි එකක් එනවා. එතකොට වෙන මොකක් හරි ආවත් එයා කන්නේ ත්‍රිපෝෂ තමයි. හැබැයි ඒක ඇතුලේ තියෙන වෙන එකක්. ඔන්න ඕකයි උනේ. ත්‍රිපෝෂ කියලා කනවා වෙන පිටි වර්ගයක්. මෙලා තේන්නේ බුදුහාමුදුරුවෝ ධර්ම තේරුම් ගන්න කියපු තැනින් තේරුම් ගන්නවා නම් මේ ගැටලු ඇති වෙන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ කියපු තැනින් තේරුම් ගන්න ඇති එක මේ වරද. බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂ ප්‍රතිපදාවක් මත යන්න. ඔබටම ප්‍රත්‍යක්ෂව කර්ම කාරණා තේරුම් ගන්න නුවණින් කටයුතු කරන්න ආත්ම සංවේදීව ධර්මයේ දිහා බලන්න. තමන්ගේ හිතට දැනෙන විදියටයි නිවන එන්න ඕන. කවුරු හරි පදක්කම දුන්නට හරියනවද අපේ හිත නෙවෙන්නේ නැතුව? වැඩන්නේ අපේ හිත නිවා ගන්න නැතුව අපි පදක්කම කරා වැඩන්නේ. දැන් මේ ධර්මයන් දිගින් දිගට වඩන කෙනාට දැනෙන්න ඕන දේ තමයි මේ ඉන්ද්‍රියන් අතර නිවනක් හොයන එක හරියට බූමැන්ඩල් කුණු කන්ද හොනවා වගේ. කුණු කන්ද තාම තියෙනවද? ඒ කුණු කන්ද ලොකු කුණු කන්ද තියෙන ඔය කුණු කන්දේ අර ඉන්නවනේ පොඩි ළමයි, ඒ අසර දුප්පත් ළමයි ඉන්න. ඒගොල්ලෝ ගිහිල්ලා මොකද කරන්නේ? ප්ලාස්ටික් කෑලි අර මේවා හොයනවා, බලනවා, එකතු කරනවා, ඒ බෝතල් ඒවා මේ විකුණනවා, ඒ වගේ දේවල් කරනවා. පොඩි ලාභයක් තියෙනවා මේ ඉන්ද්‍රියන් අතරත්. එයිම ඉන්ද්‍රියන් අතරින් ලබා ගන්න දැනුමෙහි, ඉන්ද්‍රියන් අතරෙහි සොයද්දී යම් යම් පොඩි පොඩි අවබෝධයන් සහ දැනුමක් එනවා. හරියට අර කුණු කන්දෙන් බෝතල් ප්ලාස්ටික් ලබා ගන්නවා වගේ පොඩි වටිනකමක් එක තියෙනවා. ඉතින් ඥානවන්ත මිනිස්සෙක් කල්පනා කරන මේ කුණු ගොඩක් අවුස් අවුස් ඉඳලා හරියන්නේ නැහැ, මම මේට වඩා දෙයක් වන්න ඕන කියලා. ඔන්න කුණු කුණු කන්ද මොකද්ද? ඔබගේම ඔය පරිහරණය කරන මානසිකත්වය. ඔබම පරිහරණය කරන මානසිකත්වය තමයි ඔබේම කුණු කන්ද. කුණු කන්ද හොය හොයා ඉන්නවා. කුණු කන්දෙන් පොඩි පොඩි දේවල් ලැබෙනවා. විඳිනෝ විඳවනෝ කඳ ගහනෝ. ඒ කුණු කන්ද අවසන්න ගිහිල්ලා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා තියෙන එක නිසා නෙමෙයි නේද? ඒ නිසා තමන්ගේම මනස මනෝභාවය කියන මහා විශාල කුණු කන්ද. මම එක්තරා රටක දැක්ක විශාල ප්‍රදේශයක් තියෙන තනිකර කුණු දාන්නෝ. ඒ පළාතේ වෙනෝම කණ්ඩායමක් ඉන්නවා, දරුපවුල් පරම්පරාවක් ඉන්නවා. මොකද කුණු හැදින්නවා. කුණු ඇහි කුණු වලින්ම තමයි ජීවත් වෙන්නේ. මුළු ජීවිතේම ගැට ගැහෙන්නේ කුණු වලින්. අර කුණු ගොඩවල් වල තියෙන දේවල් එකතු කරලා ඒක නේන්නේ. ලංකාවෙත් එහෙම ඉන්නවා. මේ මිනිස්සු සියලු දෙනාමත් එහෙමයි. කුණු ගොඩම තමයි අවසන්. පුජ්‍යලයට හොයන්න පුළුවන් පුජ්‍යලත්වය හසු වෙන්නේ පුජ්‍යලත්වයට හසු කරගන්න පුළුවන් පුජ්‍යලත්වයම පමණයි. ඒක තේරුණාද? පුජ්‍යලත්වයට හසු වෙන්නේ පුජ්‍යලත්වයම පමණයි. බුදුරජාණන් වහන්සේ එක තැනක කියලා තියෙන එක මට හරියට මේ විතර වැදුණා. සමහර සර්පයෝ ඉන්නෝ, එයාගේ වලිගය එයාම ගිලිනවා. දැකලා තියෙනවද? මම වීඩියෝ ක්ලිප් එකක් දැක්ක දවසක එයාගේම වලිගය අහුවෙනවා. අහුවෙච්ච ගමන් ගිලගෙන 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 යනවා. අර කැරකිලා 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 අනිත් පැත්තෙන් බෙල්ල ළඟට මෙනකොට තමයි තේරෙන්නේ මේ ගිලින්නේ මගේම වලිගය. තමාරලා කියලා බලු කුක්කොත් තින්නේ නේද? තමාරලා නැට්ට අල්ල ගන්න උමනා වුණාම උට නැට්ට අහු වෙනවා කැරකිලා. මේව කැරකිනවා. ඒ වගේ තමයි. ඔබත් එහෙමයි. ඔය මේම වලිගේ ඔබ ගිලිනවා. පස්සේ කියනවා ප්‍රශ්නයක් ගැටලු ප්‍රශ්න. පුජ්‍යලත්වය සොයන්නේ සොයන්න පුළුවන්කම තියෙන්නේ පුජ්‍යලත්වයේ වටපිටාවම පමණයි. ඔබට ඒක තේරෙනවද? ඔබට ගිලින්න තියෙන්නේ ඔබේම වලිගය විතරයි. අහන්න එපා. එතකොට හඳුරු කියන්නේ අපිට අනුන්ගේ වලිගයක් ගිලින්නද කියලා. පුජ්‍යලත්වයට හසු වෙන්නේ පුජ්‍යලත්වේම ප්‍රශ්න පමණයි. දැන් සාවින්හන්සේගේ ධර්මය ඔක්කොම සම්පින්දනය කරලා ගත්තාම එක උත්තරයකින් යමක් කිව්වොත් සාමින් වහන්සේ කියන්නේ මෙන්න මේ වගේ බණක් කියලා කාට හරි කියන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් ඔබෙන් කවුරු හරි අහනවා සාමින් වහන්සේ හි උගන්වන්නේ මොකද්ද? ඔබ මොකද කියන්නේ? ඒ අයට කියන්නේ මොකද්ද? ඇමිලිපිටිය ආනන්ද හැඳුරෝ භාවනා වැඩසටහන වල මොකද්ද උන්වහන්සේ කියන්නේ? මොකද්ද උන්වහන්සේගේ දේශනාව තියෙන හෙඩ්ලයින් එක මොකද්ද? පළවෙනි මාතෘකාව අදහස් මතන. ඔව් මනස නිදහස් කරගන්න අර්ථය. තව ඊළඟට තව අනිත් කිරිස නිවන් මාර්ගය. හරි, සිකල දෙන්නේ නිවන් මාර්ගය. හරි, ඊළඟට තව සනසිල්ලෙන් ජීවත් වෙනවා. ඔව්, හොඳයි, ටිකක් හොඳ හොඳ උත්තර ටිකක් ලැබුණා. බොහොම ස්තුතියි. අපි අතහැරීම ගැන කතා කරන පිරිසක් නෙමෙයි. අතහරින්න කියලා අපි වචනයක් පාවිච්චි කළාට ඒ අතහැරීම නෙමෙයි අපි කතා කරන අතහැරීම. සාමාන්‍ය ලෝකයා අතහරිනවයි කියන සිද්ධාන්තයක් ක්‍රමවේදයක් නෙමෙයි මේ අතහැරීම. මේ අතහැරීම වෙනස් අතහැරීමක්. අතහැරීමක් ගැන කතා කරන්නෙම නෑ. සාමාන්‍ය ලෝකයේ කතා කරන අතහැරීමට සාපේක්ෂව එහෙම අතහැරීමක් නෑ. ඒකට හේතුව තමයි අතහරින්නට අපි මොනවද ගෙනාවේ? අතහරින්නට අපිට මොනවද අයිති? අතහරින්නට අපි මොනවද ගෙනියන්නේ? නේද? හරි සරලයි නේද? ගෙනා දෙයක් නෑ. ගෙනියන දෙයක් නෑ නේද? තියෙන දෙයක් නෑ කියනවා නම් අතහරින්නේ මොනවද? අල්ලගන්නේ සම්මුතිය. අතහරින්නේ පවතින්නේ සම්මුතිය. නැති වෙන්නේ එහෙම නැත්නම් අතහරින්නේද සම්මුතිය. ඔබ මේ සම්මුතිය තේරුම් කරගත්තොත්, මේ සම්මුතිය නොපිහිටා කටයුතු කරන්නට අවබෝධය ඇති කරගත්තොත්, යථා අවබෝධය ඇති කරගත්තොත්, මනසින්ම يعني මේක නිකාම් අපි දැකලා හරියන්නේ නැහැ, යථා අවබෝධයෙන් දැක්කේ නේද? අනිත්‍ය පිටින් දැකලා හරියන්නේ නැහැ. ඒක යථා අවබෝධයෙන් අධ්‍යාත්මික මනසින්ම ලේයට මස් නහර වලින්ම දැකීමෙන් යා දන්නවා මට අතහරින දෙයක් නෑ. මම මොකද අතහරින්නේ? දැන් කවුරු හරි කිව්වොත් සායනාංශ මේ පන්සල් ඕව මේව අතහරින්න ඕන නේද කියලා. මම කතා කරන්නේ ඇයි මට අතහරින්න දෙයක් නෑ? හේතුව අල්ලගෙන ඒක මහත්මෙක් ඉන්නව එහෙම. ඒතුව දවසක් ඇවිල්ලා කියනවා පන්සල් දැකලා ස්වාමීන් වහන්සේ මේවා අපි ආලියමලා කියලා පිටස්සේ අතහරින්න ඕන කියලා කිව්වා. හා බයිගල් කිපස් හදේ නැතුව ඉඳලා එළියට ගියා. එළියට ගියාම මට වෙන්නන තාම සීට් කවරක් ගලවපු නැති අලුත්ම චිප් එකක්. ඒ ආර්ය කියන මේක මහාවුල් අලුතෙන් ගත්ත චිප් එක කියලා කියනවා. මම ගෝ ඉතින් මේකත් ඉතින් ආලියමලා කියලා පිටස්සේ අතහරින්න කියලා. එතකොට තමයි මිනිස්සයා රත් වෙලා ගියේ. මෙයා තාම මේ ඉටි කවර ගලවලත් නැහැ. සීට් එකේ ඒවම තියාගෙන ඉන්න. මේකත් අතාරින්න අලුත් වලා කියලා මිදක්සේ කියලා. අන්න රත් වෙනවා. බලනකොට මට ඒක පිළිබඳව රත් වීමක් නැති උනාට ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න පුළුවන්. එයාට ඡන්දාල මේ කතාවේ වෙලාවට පිටක් සයක් හරින කිව්වහම කලබලයි. ඔබ මාතු පිටින් ක්‍රියාදාම වලින් නෙමෙයි මේක අත්හරින්න ඕන, මනසින් අත්හරින්න ඕන, ගැඹුරු මනසින් අත්හරින්න ඕන, නුවණින් ඔබ අත්හරින්න ඕන. එහෙම නැත්නම් ඔබ අතුගත ගානක නලත්තු කරන එක, කනගුණ එක, පැවැත්ම රස්සාවත් එක්ක මේ අත්හැරීම පුරුදු කරගන්න එපා. ඒක සම්මුතියක් නේ. සම්මුතිය යන්නේ සම්මුති ක්‍රමයට. එතකොට මට මුදල් ආධාර හම්බ වෙනවා, මට පිරිකර හම්බ වෙනවා, මේ ඔක්කම බාහිර මොනවද මේ? බාහිර දේවල් නෑ, ඇති දෙයක් නෑ. මේ සිව්පස්සේනේ ඇති දෙයක් නෑ. ඒක මේ මාව ආය අනිත් පැත්තට රෝල් වෙලා මෙහෙම යනවා. මේ මාව ආයි බෙල්ට් එකේ අනිත් පැත්තට යනවා නේද? බන්ටි ගියා මෙහෙම මුදලා පූජා කරනවා. ඒකේ හෝම ඇවිල්ලා රෙඩ් එකේ මහත්තයට ආය දෙනවා. එන්නේකට ගහනවා පූල් ටැංක් තෙල් ගහනවා කියලා මිනිහයි කරන් තෙල් ගහනවා. ආයි එකට යනවා. ඒක දුවනවා. මේ බෙල්ට් එක යන්නේ. ඔබටත් ඒ බෙල්ට් එක තියෙනවා, මටත් ඒක තියෙනවා. ඒ බෙල්ට් එකේ නිවන හොයන්න එපා. ඒකේ තියෙන්නේ අර මේ ඛනිජ තෙල්, අමුද්‍රව්‍ය වගේ දේවල් තියෙන්නේ ඒ බෙල්ට් එකේ යන්නේ. මේ ධාන්‍ය වර්ග, ආහාර පාන, ඇඳුම් කලඳුම් කියන ඒවා ඒ බෙල්ට් එකේ මෙහෙම මෙහෙම දුවනවා. මේ ඒව කොයි කොයි නිවන කියන තැනක නතර වෙන්නේ නැහැ. ඒතර සම්මුති ධර්මාන පිටින් ඒව කෙරෙන්න ඕනේ. ඒක සම්මුතියක්මයි. ලෝකීය වශයෙන් ඒක ප්‍රයෝජනවත්. ලෝකීය වශයෙන් හරි යම් යම් දේවල් ලැබෙන්න නේද? උපකාරක ධර්ම ඒව ලැබෙන්නේ ඊ වශයෙන් මේ පින්කම් වෙලා තියෙන්නත් ඕන. නැත්තම් හම්බෙන්නේ නැහැ. එහෙමකත් තියෙනවා. ඒක භුක්ති විඳින්නට අවශ්‍ය කරන ගුණය තමතුළු සැකසීලා තියෙන්න ඕන. මේ දේවල් ලබන්න තමන් භුක්ති විඳින්න තියෙන්න ඕන. ධර්ම වශයෙන් ඒ ශක්තිය තමන් කරලා තියෙන්න ඕන. තමන්ට එවැනි අදිෂ්ඨානයක් තියෙන්න ඕන. දැන් තමන්ට ඕන තරම් පින් තියෙනවා. හැබැයි එයාට යම් යම් දේවල් ලබා ගැනීම සඳහා හරි දිනු කර ගැනීම සඳහා හරි අදිෂ්ඨානයක් උනන්දුවක් නැත්තම් ඒක වෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් කෙනෙකුට සල්ලි තියෙනවා. සල්ලි තිබ්බට එයාට ආසාවක් නැහැ ගේ ලස්සනට තියාගන්න. ගේ ගෙට මේ නැවුම් පෙනුමක් දෙන්න එයාට උනන්දුවක් නැහැ. එහෙමයි නැද්ද? ඉන්නේ. එතකොට දැන් මොකද්ද කොතනද තියෙන්නේ වරද? Tamanට පින තියෙනවා. නමුත් අදිෂ්ඨානයක් නැහැ කැපවීමක්. එතකොට යාට ලස්සන ගියක් නැති වෙනවා, ලස්සන වාහනයක් නැති වෙනවා, තියෙන වාහනේ පිරිසිදුව තියාගන්න කියලා. දැන් තේරෙනවානේ පින තිබුණට මදි. දැන් ඕගොල්ලෝ පින් අරගෙන එනෝ. මෙහෙම නැත්තම් පුණ්‍ය ශක්තියක් අරගෙන බුදුවරුන්ගෙන් බණ අහලා, බුදුවරුන්ට දන් දීලා මෙතන ඉන්න පිරිස සසරදී. හැබැයි ඔය පිනත් එක්ක එයා අදිෂ්ඨානයක් ඇති කරගන්නේ නැත්තම්, උනන්දුවක් ඇති කරගන්නේ නැත්තම් ධර්ම අවබෝධය කරගන්න යාට ගමන බෑ. ඒ නිසා ඒක උරගා බලන්න හැකියාව තියෙන්නේ අපි උත්සාහේ යෙදෙන තැනදී තමයි අපිට ඒක තේරෙන්නේ තමන්ගෙ කොච්චර බලයක් තියෙනවද කියලා. ඒ නිසා ධර්ම යෙදෙන්න ඕන. ඔබට සංවේදීද, ඔබට දැනෙනවද තාරම් සාමහස්සේ බුදුරජාණන් වහන්සේගේ මුවින් දේශනා කර ඒ අපූර්ව සහ ගත ලෝකෝත්තර සැනසිල්ල ඒ ආශ්චර්යමත් අද්භූත වූ දුනේ දනව ඒ ආශ්චර්යමත් ඉන්ද්‍රියන්ට හොයන්න බෑ. දැන් මම මේක ඉන්ද්‍රියන් වලින් කියන්න ගියොත් කියන්නත් බෑ. ඉන්ද්‍රියන් වලින් මම ඒක විඳින්න ගියොත් විඳින්නත් බෑ. ඉන්ද්‍රියන් වලින් ආයි මේක පමනවන්න ගියොත් ඒත් බෑ. මේ විදිහටයි මේක කරන්න කියලා කියන්න ගියොත් ඒත් බෑ. මේ විදිහට මම මේක කරගන්න ඕන කියලා උත්සාහ කළොත් ඒත් බෑ. එහෙනම් හම්ඳුනේ කරගන්නම බෑනේ. කරගන්න බෑ කාටද? පුජ්‍යලයාට. පුජ්‍යලයා කොච්චර දුර ගියත් මහා බ්‍රහ්මයට බුදුහාමුදුරුව පේන්නේ නෑ. මහා බ්‍රහ්මයට දෙයියන්ට බුදුහාමුදුරුව පේන්නේ නෑ. ඒ කියන්නේ ඒ කාලේදී මහා බ්‍රහ්මනේ ලෝකමැවුවේ නේද? ඉතින් අර මහා බ්‍රහ්මන දහම අදහන ආයතන ඒගොල්ලන්ට මේ මහා බ්‍රහ්මයට සම්බන්ධ කරලා ගොඩාක් දේවල් බුදුහාමුදුරුව කියලා දෙනවා. දේශනා කරලා තියෙනවා. ඉතින් දවසක් කොහොම ඉන්න ගමන් හරිද යාළුව දෙන්නනේ බුදුහාමුදුරුව කිව්ව මේ මහා බ්‍රහ්මය කිව්ව අපි දෙන්න මේ නිකන් කම්මැලි කම ඉඳලා වැඩන්නේ දාන අතක් අදිනවා වගේ ඒ දෙන්නත් කල්පනා කරලා කිව්ව අපි හැංගි මුත්තන් සෙල්ලම් කරමු කියලා. කවුද කිව්වේ? මහා බ්‍රහ්මය කිව්වා. මම බුදුහාමුදුරන්ට හොයාගන්න බැරි තැනක හැංගෙනවා. ඔබ වහන්සේයිල පුළුවන් නම් මාව හොයාගන්න කිව්වා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා ගිහිල්ලා කරවැලි හිමාල පර්වතේ මහා මේරු පර්වතේ කියලා ඒ කාලෙත් ලොකුම කන්දට සලකන මේ හිමාල පර්වතේ මේ උසවල පැත්තකින් තියලා ඒක මැද තියෙන මඩ වගුරුක ගෙම්බෙකි වේශයක් අරගෙන හැංගුණා. කවුද හැංගුණේ? මහා බ්‍රහ්මයා හැංගුණේ මේ විදිහට හැංගුණා. ඒ කියන්නේ හොයාගන්නම බැරි වෙන්න එපේ. මහා මේරු පර්වතේ පැත්තකින් තියලා බලන්න වෙනවා ගෙම්බ හොයාගන්න. කියලා අයි වහගත්තා. දැන් ඉතින් හොයන්න බැරි වෙන විදිහට හැංගුණා. බුදුහාමුදුර එක ශරීර මනුවණින් බලනකොට පෙවුන මහා බ්‍රහ්මයා මේමයි මහා පාරු පර්වතය ඇන්නේ කියලා ඒක ගෙම්බ වගේ අර මඩාස්සේ මෙයා හැංගිලා ඉන්නවා. ඉතින් ගෙම්බ කණෙන් අල්ලලා එළියට ගත්තා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා කියනවා ඉතින් තන ඉන්න තන හොයාගත්තට ප්‍රශ්නයක් නැහැ මට ඒක ආයෙදු මුත්තන් දෙල්ලා මට මේක ප්‍රශ්නේ තියෙන්නේ කණෙන් අල්ලපු එක කියලා. කණෙන් ඇල්ලුවේ මොකද කියලා. ඒක මානව හිමිකම් දෙපාර්තමේන්තුව කට්ටිය එහෙම හිටියොත් එම ඕ ඒක කණෙන් අල්ලපු එකලු වරදක් කියලා චෝදනාවක් කරන්න ඉඩ තියෙනවා. එතකොට අපිට කියන්න තියෙන ගෙම්බෙක් කරන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න කියලා. මොකද අවුවේ? ඈ ගෙම්මට කණක් නෑ. ඒ නිසා ඒ කාලේ මහා පුදුම ප්‍රඥාව හිටියේ මේ දේවල් කියනකොට කොතරින් හරි මෝඩ ධර්ගයක් හරි වැඩ නැගිලා ආවොත් එහෙනම් බුදුහාමුදුරුවෝ හිංසාකාරීත්වයක් කියනවා. ඒකට කියන්නේ යාට කියන්නේ ඔබ ගෙම්බේ පරීක්ෂා කරලා උට කණක් නෑ කියන්නේ. ඒ වගේ හරි මහා ප්‍රඥාවක් නෝනක් තියන අය. ඒ කියන්නේ මේ ලෝකෝත්තර නිර්මාණය පුදුමයි කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කියනවා හරි දැන් මං ඉන්න තැන හොයාගත්තනේ ආ දැන් ඔයත් හොයන්න කියලා. ඒ බ්‍රාහ්මණ වාදෙම තමයි දේව වාදෙට ඔය එක එක නම්ම දාගෙන මේ ලෝකෙට යදින ක්‍රමය සහ විශ්වාස කරන ක්‍රමය ඔක්කොම ඉන්නේ ඔය බ්‍රාහ්මණ වාදයත් එක්ක. ඔය බ්‍රාහ්මණ වාද දිව්‍ය ලෝක හරි මෙහෙ දැන් අර වෙන ආගමිකයන්ට තියෙන එක දෙයියෝ ඉන්නේ. විශ්වාස තියෙන බෞද්ධයෝ දෙයියෝ විදිහට ඉන්නවා. දිව්‍ය ලෝක කීයක් තියෙනවද? මිත්‍යා දෘෂ්ටි වැඩි. අර මිනිසුන්ට එක දෙයියයි ඉන්නේ. ඒක මිත්‍යා දෘෂ්ටියයි. අපිට 84000ක් මිත්‍යා දෘෂ්ටිය. 84000ක් මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි දෙයියෝ කොච්චර ඉනවද? 33 කෝටියක්. 33 කෝටියක් ඉන්නේ. මේ 84000 කියනකොට තවමන්නේ. 33 කෝටියක් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. 33 කෝටියක් තියෙනවා. අරගොල්ලන්ට එකයි නේ. ඒකට කමන්නේ නැහැ. අපිට 33 කෝටියක් තියෙනවා. ඉතින් කොහොමද සුද්ධ කරන්නේ? ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හැංගෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ අර මං හැංගෙන්න. බුදුහාමුදුරුවෝ හැංගෙන්න තෝරගන්න කොතනද? මම මේ කතාව කලින් කියලා දෙන දේශනාවන් වල අහලත් ඇති. බුදුහාමුදුරුවෝ හැංගෙන්න තෝරගන්නේ මහා බ්‍රහ්මයේ ඇහැ. ඇහි හැංගුණෝ හොයන්න බෑ. අර ඔකනේ කියන්නේ වෙලක් නියරත් ගොයන් කානම් කාට කියන්නද මේ යව නඩුව කියලා. ඒ තුල මේ දේ ප්‍රශ්නේ ඇති වෙනකොට ඒක හොයන්න බෑ. ඒ වගේ මහා බ්‍රහ්මයේ ඇහිම හැංගිච්ච නිසා මහා බ්‍රහ්මයේ ඇහැ තුල මන කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මේ ඇහි පිහාටුව තුල ඉඳී කියලා. මහා බ්‍රහ්ම ලෝකේ වටේ හොයනවා. හොයනවා 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 හෙම්බත් වෙලා කියනවා අනේ මට බෑ. ඉන්න තැනකින් එන්න
කියලා කියන අපි තේමනේ නේද හැංගුම් මුත්තන් ගාලා හොයාගන්න බැරුණා මිගන්නේ හරි හරි එන්න එන්න ඉන්න තරකින් එන්න කිව්වම ඔන්න බැරල් එකක් අත්ෙන් හරි ගෙහෙල් කොලයක් අත්ෙන් හරි ඔන්න එනවා හොයාගන්න බැරි වෙනකොට ඉතින් බාම් රක්මයි කිව්වා හරිත් පස්සේ ආව කොහෙද මොවා පිටියේ කියලා මට හොයාගන්න බැරි වුණා මහා බ්‍රහ්මයේ මම සැඟුණේ ඔබගේ ඇසීමයි ඔබගේ ඇසීමයි මම සැඟුණේ ඔබගේ ඇසීමයි ඔබත් මහා බ්‍රහ්මෝ වාගේ හැමෝම නෙමේ මේ ලෝකේ ඉන්න මිනිස්සුත් මහා බ්‍රහ්මයා වාගේ හොයන හැම තැනම හොයන හොයාගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ භාවනා කරනවා ප්‍රාර්ථනා කරනවා පින්කම් කරනවා භාවනා පන්ති යනවා අභිධර්ම යනවා හැම විභාග කරනවා ඔක්කොම කළ හොයන බුදුහාමුදුරුවෝ හොයාගන්න බෑ අවසානයේ මොකද කියන්නේ ආන්දරනේ අපි හිත් බණ ඇහුවා මෙහිත් බණ ඇහුවා හරිත් බණ ඇහුවා මුකුත් නැහැ කියලා හොයාගන්න බැරි වෙනවා මෙහෙ ඇවිල්ලා කියන්නේ මම කියන්නේ ඔබට ඔබ කොහෙද හොයන්නේ නේ සෞදි අරාබි ආයිකල් ගුණන හොයි කොට හොයනවා නේ ඒ නිසා මහා බ්‍රහ්මයා වගේ හොයන්න එපා ඔබ කරන්නේ බුදුහාමුදුරු හොයන එකනේ. ඒකනේ ඒකටනේ ඇවිල්ලා ඉන්නේ. දෙදෙන්න ඇවිල්ලා තියෙන්නේ බුදුන් දකින්න නිවන් දකින්න. බුදුන් දකින්නේ නැතුව නිවන් දකින්නේ නැහැ නිවන කියන්නේ බුදුන්ම තමයි. නමුත් බුදුන් දැක නිවන් දකින්න මේ බුදුන් දකින්නේ ඇවිල්ලා තියෙන. ඉතින් බුදුන් දකින්න පුළුවන්ද? මහා බ්‍රහ්මයාට. මහා බ්‍රහ්මයා කියන්නේ මොකද්ද? ඔබගේ ඇස්ස. ඔබගේ අධ්‍යාත්මික පාවිච්චි කරන නුවණ මනස ඉන්ද්‍රියන් පහ ඒවට ගෝචර විඥාන ධාතු සහ පංච උපාදානස්කන්ධය මේ තියෙන කාලය තමයි මහා බ්‍රහ්මය මේ මහා බ්‍රහ්මය හොයනවා නම් මොකද බ්‍රහ්මය මවපු ටිකනේ නේ මහා බ්‍රහ්මය මවපු ටික දෙයියෝ මවපු ටික තමයි මේ තියෙන්නේ එතකොට දෙයියන්ට බුදුන් දකින්න බෑ එහෙම නැත්නම් මහා බ්‍රහ්මයට බුදුන් දකින්න බෑ දෙයයන්ගේ උපකරණ ටික ආයුධ ටික පාවිච්චි කරලා බුදුහාමුදුරුවෝ දකින්න බෑ. එනිසා මහා බ්‍රහ්මයාට බුදුන් දකින්න බෑ. මහා ප්‍රඥා දෘෂ්ටිගතයි. එනිසා ලෝසිතන සියලුම ආගමක බෞද්ධියොත් ඇතුළුව මම අනිත් ආගම් වලට කියන්නේ විතරක් නෙමෙයි. බෞද්ධියොත් ඇතුළුව දෘෂ්ටිගතයි. එනිසා උන්ට ඒක මේ සැනසීම අහිමි වෙලා තියෙනවා. නේද? මම ආඩම්බරින් කියන මගේ ආගම මේක. මම අහන්නේ ඔබේ ආගම නෙමෙයි ඔබ සැනසිලිදායක සහනශීලී පුජ්‍යලිත කියන එක විතරයි මඩ මුස්ලිම් වුණත් සැනසිලිදායක සහනශීලී පාපසිට නැති වෛරය නැති ක්‍රෝධය නැති ඊර්ෂ්‍යාව නැති පරිගැණීම් නැති ප්‍රාණඝාතය නොකරන මිනිස්සු හම්බුනහම මට එයාව මල් උද්‍යානයක් වගේ පේනවා බෞද්ධයෙක් වේවා හොරකම තියෙන වංචාව තියෙන බොරුව තියෙන තක්කඩිකම් තියෙන අවිද්‍යාසහගත ප්‍රාණඝාතය කරන සොරකම් කරන කෙනෙක් දැක්කහම මොකද වෙන්නේ? කුණු වල. ඒක මොනතරම් ඥාතිත්වයක් වේවා ඒත් පේන්නේ නැහැ. කවුරුමත් එච්චරයි. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ මේ ආගමිකෙක් වීම නෙමෙයි ධර්මානුකූල වීම. ධර්මානුකූල වීම යන සෑම මිනිසෙකුටම අයිති දෙයක්. බුදුහාමුදුරන්ගේ බුද්ධාගමක් නැහැ. ජලේ ප්‍රමෝට් කරන්න මේ ප්‍රසිද්ධ කරන්න එහෙම කතන්දරයක් මේක ඇත්තෙම නෑ. බුදුහාමුදුරු කියලා කෙනෙක් දාගන්න ඕනේ නෑ. බුදුහාමුදුරුගේ බලාපොරොත්තුව මිනිස්යා තුළ තියෙන අවිද්‍යාව දුරු වෙනවා නම් එයා තමයි ලොකුම බුදුහාමුදුරන්ට කරන ගෞරවය කියලා මතක් කරේ ඒකයි. එහෙම නැතුව මේ බුදුහාමුදුරු අපේක්ෂා කරේ නෑ මට මේ හැම දෙයකින්ම මාව විශ්වාස කරන්න යදින්න මෙහෙම කියලා. මිනිස්යාව නිවී සැනහුණු පුජ්‍යලයක් බවට පත් කරනවා. ඒ ඔබ නිවී සැනහුණු පුජ්‍යලයක් බවට පත් වෙන්නේ විතර ඔබ බුදුන් වැන්දා බුදුන් දැක්කා වෙනවා. එහෙම නැත්නම් දෙවියෝ දැක්කා වෙනවා. දෙවියෝ වැන්දා වෙනවා. ඔබ සැනසිලිදායක පුජ්‍යලයක් නොවි. ඔබේ මනස ඔබ අපායේ තියාගෙන ස්වර්ගයේ ආඥාවට පත් කළාට වැඩක් නැහැ. ඔබේ මනස අපායේ තියාගෙන ඔබ නිර්වාණය ප්‍රාර්ථනා කළාට වඩා නෑ. ඉදම් මේ පුණ්‍ය කම්මං ආසවක්ඛය ඥානය ආසවක්ඛය ආනෝ සබ්බ දුක්ඛා පබුජ්ජති වාරි මං නිරුජ්ජතු කියලා පාවිච්චි කරන ආසවක්ඛය මොන ආශ්‍රවය නැත ආශ්‍රයන් නැත ආශ්‍රය කරන්නේ නැත. සරල වෙන්නේ දැන් අපි කියන්නේ අහවල් කෙනා දැන් නෑ අපි ආශ්‍රය කරන්නේ. මොකක්ද ආශ්‍රය කරන්නේ කියන එක අදහස් වෙන්නේ. අපි යන්නේ නෑ. ටෙලිෆෝන් කෝල් එකක් දෙන්නේ නෑ. ලියුමක් ගනුදෙනු කරන්නේ නැති. ඔය වගේ සිද්ධි ඔක්කොම සිද්ධ වෙනකොට අපි මොකද කියන්නේ? අපි ආශ්‍රය කරන ආසවක් මම ওই විදියට සරල ගලහම මට සමහරයි දොස් කියයි මේ මේක එහෙම නෙමෙයි කියලා. නමුත් මට එහෙම සරල කරන්නේ ඔබට තේරුම් ගැනීමට පහසු වෙන එක. ආශ්‍රය කරන ආසවක්. නමුත් මොනව හරි ආශ්‍රවයක ඉන්නකොට මොකද වෙන්නේ? මොකද ඒ ආශ්‍රවයන් පැමිණිලා මොකද කරන්නේ? ඔළුව ආශ්‍රය කරන දේවල් එක මේ ගැටිපිටි ගන්නා රූපම වෙනවා සංකල්ප වෙනවා සිතුවිලි වෙනවා. දැන් ධර්මයේ දැක්ක කෙනෙක් වුණත් ওই ආශ්‍රවයන් අර සංයෝජන තුනක් ඇරෙන්න අනිත් එක ආශ්‍රය කරන්න යනවා. ධර්මයේ දැක්කයි ඒක ප්‍රශ්නේ නැහැ කියන්නේ නෑ මම. ඒ ප්‍රශ්නෙම තියෙන ඒගොල්ලන්ට. දැන් මොකද හේතුව? අර අර ධර්ම තුනක් ආශ්‍රය කරන්නේ නැතුව, සේවනය කරන්නේ නැතුව එයා අනිත්‍යෙ සේවනය කරනවා. මොනවා? සංයෝජන තුන අයින් කරලා අනිත්‍යෙ කියලාගෙන යනකොට ඒ ටික ඔක්කොම ආශ්‍රය කරනවා. ඒ ආශ්‍රය කිරීමේ ප්‍රශ්නේ යට තියෙනවා. හැබැයි හට පුළුවන්කම තියෙන ඒවත් ආශ්‍රය නොකර සිටීම පුරුදු කරන්න ඕන පුළුවන්. ඒක ඒවත් පුරුදු නොකර ඉන්නවා කියලා කියන්නේ මෙච්චරයි. ලෝකයට බැස නොගන්නා හැම මොහොතකම ඔබ සිටින්නේ ධර්මය තුලයි. ලෝකයට බැස නොගන්නා හැම මොහොතකම ඔබ ඉන්නේ ධර්මය තුලයි. ඔන්න මම මෙහෙම කියන්නම්කෝ මේක උදාහරණයක්. ඔන්න මම ඉන්නේ මේ මේකට කියන්නේ මම සැහැල්ලුවෙන් ඉන්නවා. අර දැන් මේකක් අල්ලගන්න යනවා. දැන් ඉන්නේ මම ඒ වතුර බෝතලේ තුලයි. ඒක බර ඒ විදිහට දැම්මා. ඊළඟට ඒකට ඒක බර වගේද මේක බර? ඊට වඩා වැඩි ඊට වඩා වෙනස්. ඊළඟට ආපහු මම ආශ්‍රව ආශ්‍රය නොකර ඉන්න ආසවක් ඥාණයෙන් ඉන්නවා. මේකම ඔබේ අධ්‍යාත්මය කරගන්න. තේරුණානේ? මේ මේ ක්‍රියාවලිය මම මතු පිටින් කියනකොට මේක ඔබේ අධ්‍යාත්මය කරගන්න. එවිට ඔබට සංඥාවක් උපාදානය කරගෙන කරන්න වැඩක් නෑ. ක්‍රියාව උපාදානය කරගෙන කරන්න වැඩක් නෑ. ක්‍රියාවෙන් කරලා ලබන්න දෙයක් නැහැ. මොකද ක්‍රියාව කියන්නේ බැඳීම. බැඳීමට ක්‍රියාවට නොබැඳෙන්න. එතකොට ක්‍රියාවට නොබැදෙන්න කිව්වම මොන ආයි මේක අර ලෞකික ඥානෙන්නේ මේ ගණන් හදන්නේ. මේ ආයි එනවා 0 වලට. 0 වලට ඇවිල්ලා යා කියනවා ශූන්‍යයි. ආ ශූන්‍යයි. එතකොට ශූන්‍යතාවය අල්ලන්නේ නැහැ. එතකොට ශූන්‍යවාදයකට යනවා. එහෙම නැත්තම් මේ ආකාංශ සංඥායතනය කියන එකේ අර අවකාශය කියන එකේ අල්ලගන්න පටන් ගන්නවා. එහෙමත් අරගෙන සංඥාවක් ඇති නැති ස්වභාවය හරියා ඉන්නත් බලන්න. එහෙම වෙනම වඩාගෙන යන්නත් ස්වභාවිකුත් තියෙන මෙතනත් බුද්ධිමය ඥානමය වශයෙන් හසුරවද්දී තේරෙන්නේ.
සංඥාවක් නැත කියන අවස්ථාවේ සිටින්න බෑ. අපි මුල් දවසේ දේශනා කළ පෞගේ දවසේ අපි හෝ නිදාගත්ත මිනිස්සයා නිදිද නේද? නිදාගත්ත මිනිස්සයා නිදිද? නිදාගත්ත මිනිස්සයා නිදිද? මගානේ නිදාගත්ත මිනිස්සයා නිදිද? නිදාගත්තු මනුස්සයා නිදි නෑ. ඊළඟට තාත්තයා කියන මැරිච්ච මනුස්සයා මැරිලාද? මැරිච්ච මනුස්සයා මැරිලාද? ඈ ඒ මිනිස්සයා බලන්න එන කට්ටියට මැරිච්ච මිනිස්සෙක් කියලා. අර මැරිච්ච මිනිස්සයාට ඒ මිනිස්සයාම මැරිලාද? එහෙම නැයිද හයියෙන් පීකරයක් දාලා කෑ ගහනකොට ඒ මිනිස්සයා කියන ඇති මට මැරිලවත් නිදහසෙ ඉන්න දෙනෝ කියලා නේද? මැරිච්ච මිනිස්සයා මැරිලා නැහැ. නිදාගත්තු මනුස්සයා නිදි නෑ. අන්න ධර්මය වෙනතුනේ. මේක සංඥාවෙන් නම් ගන්න බෑ. ඉතින් සංඥාවෙන් තොරව ගත්තොත් මේක හරි විශ්ව ධර්මයක් හැටියට ලස්සනට එයාට ගලාගෙන එනවා. සංඥාවෙන් ගන්න කිව්වොත් ඉතින් හැමදාම කුණුගොඩම තමයි. මොකද කුණුගොඩේ මේ අයිපල් කුළුණ හොයනවනේ මේ කට්ටිය. කුණුගොඩේ කියලා ඒක හොයනවා. ඊට පස්සේ කියනවා මේ හම්බුන්නේ නෑ නිකන්. අද වගේ එක පරිසියට යනවා නේද ගොඩාක්නේ. ඉතින් වෙන කොහොමකත් හොයලා හොයලා කොහොමකත් අපිට කවදාවත් මේ සැනසෙන්න හොයන්න බෑ. අපි හරියට නිවැරදි දිශාවේ සොයන්න ඕන. මනුස්සෙක් මලහම මම ආසයි අඳනකොට මෙන්න මේ විදියට අඳනවා. අනේ මේ මනුස්සයට තව කාලයක් ජීවත් වෙන්න තිබුණනේ දුක් නිරෝගීව. අනේ මනුස්සයට තව බණ භාවනා කරලා මාර්ගඵලයක් ලබන්න තිබ්බා. අනේ මේ මනුස්සයට මේ අපිට තව ගොඩාක් උදව් කරන්න තිබ්බා කියන එහෙම කවුරුත් අඳන්නේ. හැමෝම අඳන්නේ අයියෝ දැන් අපි බලාගන්නේ කවුද? අපිට කන්න දෙන්නේ කවුද? අපේ තනි රැකෙන්නේ කවුද? ඈ කාපිට දැන් හැන්දෑවට මේ ලෝල් මල්ලක් ගේන්නේ කවුද? ඒ කියන ගම ගෑනා. ඒ කියන්නේ මේ මිනිස්සයා මරුවට කමන්නේ අපිට ලෝල් මල්ලක් හම්බ වෙනවා නම් තනියට කවුරු හරි එනවා නම් ඒ කියන්නේ වටපිටාව ඇර ඇහෙන් ඉන්න කට්ටියට ඇහෙන්න කියන්නේ දැන් මගේ තනි රැකෙන්නේ කවුද? ඒ කියන්නේ කාට හරි වරෙන් කියන්නේ තනි රැකෙන්නේ. ලෝල් මල්ලක් අරන් වරින් කියන එක වෙන දෙයක් නෙමෙයි. එතකොට මැරිච්ච මිනිහා වෙනුවෙන් කවුරුත් දුන්නේ නැහැ. තමන් වෙනුවෙන් දුක් වෙන ඉන්නේ තමන් විතරයි. දැන් අම්මා බලත් එහෙමයි කියනවා. අයියෝ දැන් දරුවෝ ටික බලාගන්නේ කවුද? ගෙදර බලාගන්නේ කවුද? අද බලන්න ගොඩාක් අය මීආත්ත මට්ටමටම ගිහිල්ලා ආත මීආත වගේ වෙලා මහේසටම ගිහිල්ලා අච්චි අම්මලා මැරෙනවා නේද? කවුරුත් වැඩි කචබචයක් නැහැ නේද? ගණන් නැහැ නේද? නිශ්ශබ්ද වෙන්න ඕන. මී ආත උන්නත් එකයි මලත් එකයි. ඒක තමයි ප්‍රධාන. ඒකට හේතුව මේ තියෙන්නේ මේ තමන් වෙනුවෙන්ම අඬන ඇලීමක් තියෙනවා. ඒ නිසා පුතග්ජනයන්ගේ ඇඳීම් වැඩකුත් නෑ, ප්‍රශංසා වැඩකුත් නෑ, පුතග්ජනයන්ගේ ආදරය කරුණාව වැඩකුත් නෑ.
තේරුණානේ. පුදජනයන්ගෙන් ඔය හම්බ වෙන ආදරය, කරුණාව, දයාව, ප්‍රශංසාව සත්‍ය පහක බලන්නේ. සත්‍ය පහක. ඒ අතර තියෙන හරීම මේ දුරවල තත්ත්වයක් තියෙනවා. මේ කාලේ අපිට ප්‍රකටව දකින්න පුළුවන් හරීමේ වෛරයත් එක්ක බැඳිච්ච, වෛරයත් එක්ක බැඳිච්ච දායකත්වයක්. පන්සලේ තියෙන මේ හොඳට වැඩ කරන පොඩි අදිනෝ, බෙර ගන්නෝ, පෙරහැරවත්. නමුත් ඒක හාමුදුරුවොත් එක්ක බැඳුණු ශ්‍රද්ධාව තුළ ඇතුළෙම ආයි වෛරය තියෙනවා. එතකොට ස්වාමිභාර්යාව ඇස්සේ විවාහ වෙලා කටයුතු කරන ඒක අස්සේ මේගොල්ලෝ වෛරය තියෙනවා. ප්‍රේම කරනවා ඒක අස්සේම වෛරය තියාගෙන. දන් දෙනවා ඒක අස්සේම ලෝභ ද්වේෂ මෝහ තියාගෙන. වැඩක් තියෙනවා. වැඩක් නැහැ. තමගේ බිරින්දෑවරු ගිහිල්ලා අහන්න ඕන තමගේ ස්වාමියාගෙන් අහන්න බෑ. දැන් වයසට ගිහිපු නිසා අන්න කාලේ හඳ දෙද්ද මේ මම වෙන කෙනෙක් එක්ක හොරෙන් එහෙම ගියොත් ඔයා මට මොකද කරන්න කියලා. ඔය කෙලින්ම කියන්නේ තෝ මරනවා කියලා. තව බුද්ධිමත් මිනිස්සෙක් ඉරිය කියලා යන්නේ ඉතින් ඔයා වෙන කෙනෙක් ගියා මම වෙන කෙනෙක් හොයාගන්නවා කියලා හරි කියන්නේ. දින්ගක් හරි මොලේ තිබුණොත් නැත්තම් වෛරයෙන් කියන්නේ අරමයි. ඒ නිසා හිතේ කොත් එක පිටක මෛත්‍රිය තව පිටක වෛරය තියාගන්න උමනාව නැහැ. එතකොට ප්‍රේමයේ තුල වෛරය තියෙනවා නම් අපි මුලින්ම කරන්න ඕන මොකද? ප්‍රේම නොකර ඉන්න. ප්‍රේම නොකර හිටියම වෛරය. වෛර නොකර ඉන්නවා. එතකොට ප්‍රේමය. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාගේ මෛත්‍රිය කියන්නේ මේ ලෝකෙට නොඇලීම නොගැටීම නිසා අර ප්‍රේමය, දයාව, කරුණාව වගේ අමුතු බැඳීමක් නෙමෙයි. ගොඩ එන්නට අත දිගු කළොත් ඒ අත දිගු කරන කෙනාට ගොඩ එන්නට අත දිගු කරලා උදව් වෙනවා. හැබැයි ඔබ ගොඩ එන්නට උත්සාහයක් නැත්තම් අපිට ඕන තරම් හම්බ වෙනවා මානසික නිවීම. මේ සමහර අය මානසික ආතතියක් ඇති වුනහම ඒ ආතතිය පොඩ්ඩක් නිවාගෙන ආයි තමන්ගේ වැඩ ටික කරගෙන යන්න බලන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය වැදගත් නෑ. එයාගේ පොඩ්ඩ මනස නිවාගත්තා ඊට පස්සේ බෝධි පූජාව කළා. එයා එතනින් ආයි එයාගේ වැඩ ටික කරගෙන යනවා. එහෙම නෙමෙයි. සංසාර විමුක්තිය උදෙසා කැමති වෙන පිරිස. නේද? සමහර පිළිසෙනෝ යාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ ලියාගත්තේ යාගේ ආයි නෑ. ආයි සංසාර විමුක්තියක් යාට ඕනේ. අර යාගේ වැඩේ කරගන්න යන්න ගැටලුව ඇති වුණා. එච්චරයි. ඒ වෙනුවෙන් සංසාර විමුක්තියක් සොයන පිරිස ඉන්නවා. නිවීමක් සොයන පිරිස ඉන්නවා. අන්න ඒ අයට මේ ධර්මයේ සම්මසුරන්තේ වටිනවා. ඊළඟට අපි ධර්මයේ මේ බෙදා දෙන්න යනකොටත් අපි ඕනෝට වැඩි මේ උමනාවක් නැති අයට මේක දෙන්න උමනාවක් නෑ. බුදුහාමුදුරු එහෙම දෙන්න ගියේ වමනා කෙනෙකුට ඒක ගන්න දැන් දීලා බලනවා. එයා ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කිරීමේ අයිති යාට ඇති ඒක ඒ කායාගේ අයිතියක් කියලා අපි තේරුම් ගන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඉතින් දොස් කියන්න හරි මොකක් හරි කරන්න නැහැ. කියන්න දෙන එකද ඒ මොකද? අඥාන කම. අඥාන කම මේ ධර්මය පිළිබඳ රජකම දාලා ඇවිල්ලා අහලා අවබෝධ කරගන්නවා නම් උපාදීයක් හරි එක පස්සට දාලා මේක අවබෝධ කරගන්නවා නම් මහරජිනකම හරි එයා අත්හැර දාලා මේක ඇවිල්ලා අවබෝධ කරගන්නවා නම් මම කියනවා ශ්‍රේෂ්ඨයි කියලා. මොකද හේතුව ඒ මේ ධර්මය ඔබට අර ලෝකේ මහරජිනකමින් ලබා දෙන ගරුණම් බෝඩ වඩා වරප්‍රසාදයට වඩා වටිනාකමක් ඔබේ ජීවිතේට එකතු. ඒ නිසා ඔයත්තන්ට මහරජිනකමක් වගේ එකක් අත්හරින්නේ නැහැ නේ තියෙන්නේ. පොඩි පොඩි රස්සාවක් නිසා ඇති වෙච්ච වෘත්තියක් නිසා ඇති වෙච්ච උද්දච්චකමක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් පුජ්‍යලේක නිසා ඇති වෙච්ච පුජ්‍යලමානයක් එක්ක ඇති වෙච්ච පොඩි දෙයක් නිසා ඇති වෙච්ච මානයක් උද්දච්චකමක් වෙන්න පුළුවන් උන්ට අත්හැර ගන්න තියෙනවා. ඒ ටික අත්හැර ගන්න. බුදුහාමුදුරු කොච්චර වදින දේවල් අත්හැරලා දැම්මද හිතෙන්ම. අනේ මට මේ තියෙන හට්ටි වලම් මුට්ටික මේ පොට්ට බදුරු ටික අත්හැර ගන්න බැරි හැටි. ඈ බුදුහාමුදුරු අතහැරලා යන්නේ මෙච්චර ලස්සන නැති කාන්තාවක්ද? කටතර කච 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 ගාන කාන්තාවක්ද? නෑ, ඉතාම මිහිරි බසින් කතා කරන දුටු මොහොතේම ආදරය කරුණාව බැඳීම ඇති වෙන මොන තරම් සොඳුරු කාන්තාවක්ද? අතහැරලා යන්නේ අපි සමහර මහත්තුන්ලා ඉත අතහැරලා යන්නේ ගැන අහන්න දෙයක් නෑ නේද? ඒව නෙමෙයි, මේක මොන තරම් සොඳුරු අතහැරීමක්ද? එතකොට පිය සෙනෙහස කියන එක ලබන්න ලැබිච්ච වෙලාවෙම ඒව මොහොතේ මේ අතහරින අතහැරීම. ඒ අතහැරීම කියන්නේ මේ ඒගොල්ලන්ගෙට භෞතික වශයෙන් කිසිදු විපතක් හෝ කරදරයක් සලස්සපු දෙයක් නෙමෙයි. මාලිගාවත් තුළ බොහොම සුරක්ෂිතව ආරක්ෂිතව සියලු පහසුකම් සහ සියලු කටයුතු සංවිධානය කරලයි මේ අධ්‍යාත්මික ස්වායත්තන යන්නේ. හැබැයි මේ අත්හැරීමක් නෙමෙයි. මේ තමයි ජීවිතවලට සැබෑ විමුක්තිය සොයාගෙන ඒමේ පිටමන් වීමක් මිසක් මේක අත්හැරීමක් නෙමෙයි. එතකොට අධර්මානුකූලව බැනිච්ච ලෝකය ධර්ම අවබෝධයෙන් පස්සේ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ආයි බඳව ගන්නවා. කොයි විදියටද? යසෝදරාවේ බඳව ගන්න ධර්මානුකූලව. බැඳෙනවද නැද්ද? බැඳෙනවා. කොහොමද රාහුල කුමාරයත් එක්ක බැඳින්නේ? ධර්මානුකූලව බැඳෙනවා. අධර්මානුකූලව බැඳෙන ස්වභාවයෙන් නෙමේ ධර්මානුකූලව බැඳෙනවා. අධර්මානුකූලව බැඳෙන පියවරු කොහොමද? මම කියන කෙනා කසාද බැඳෙ නැති වුණොත් මම දෙන්නේ සත පහක්. දෙන්නේ එක ඉදම. දෙන්නේගේ. එහෙම පියවරු නැද්ද? ඉන්නවා. අපේ කීමට පිටින් වැඩ කරොත් එහෙම. මොකද ඒ බැඳීම, ඒ බැඳීම අධර්මානුකූල බැඳීම. සැබෑ පියෙක් එක තැනක ඉඳපු අවස්ථා හැමෝම ගොඩාක් ඉන්නු. සැබෑ පියවරු සැබෑ මවවරු වෙන එක අවස්ථාවක් අර අචාන් බ්‍රහ්මවත් සහාමුදුරුවන්ගේ ඒ පියතුමා. මොකද්ද කියන්නේ? පුතේ ඔබ මොනවා කළා? ඔබට මේ ගෙදර පැය 24ම විවෘතයි. ඔබ මොනම නරක වැඩක් කළා, මොන දෙයක් කළා, හොඳ වැඩක් කළා, නරක වැඩක් කළා, ඔබට මේගේ පැය 24 විවෘතයි. ඒ රටවල් වල එහෙම නෙමෙයි. අවුරුදු 15 16 17 18 වෙනකොට ගෙවල් වලින් ඉල්ලිලා යනවා මේ ගෙදර නෙමෙයි, වාට ගෙදරක් හදාගන්න, රස්සාවන් හදාගන්න කියලා එයා පිට යනවා. තමන්ගේ ගෙදරින් වුණත් තාත්ත සමහර වෙලාවට get out කියලා එළවන වරදක් වුණාම එහෙම සමාජ සංස්කෘතියක් තියෙන සමහර විට සමහර තැන්වල බය ඇති. එහෙම දින සමාජයක තමයි යාට කියන්නේ පුතේ වාට පැය 24ම දුරතාව විවෘතයි. ඒකෙන් අදහස් වෙන්නේ අතීමිත සීමා නැති දයාව. ඒ සීමා නැති සම්මුතියෙන් ඇතිවෙන පීඩිය දයාව ඒක ක්‍රියාත්මක වෙලා කොච්චර හොඳ කෙනෙක් වෙනවද මුළු ලෝකෙම නිවන මහා දර්ශනයක් ඇති කරගන්නවා. ඉතින් මේ ඇති කරගත්ත දේ අපි නිරන්තරයෙන්ම අර පරණ දේවල් එක්ක ගලපන්න ගියාම ඒක නැවුම් ගින්දරට හරි ප්‍රශ්නය. අලුත් ගින්දර නිපදවන්න ඕන අලුත් දර දාලා, පරණ අඟුරු දාලා අලුත් ගින්දර නිපදවන්න බෑ. එතකොට පරණ දේට අපි මේක හේතු කරන්න යන හැම මොහොතකදීම අපි ගැටලුවකට භාජනය වෙනවා. අර නැවුම් ගින්දර අපිට අහිමි වෙනවා. අලුත් ධර්ම වැටෙන්න ඕන නැවත ආලෝකය ඇති වෙන්න. නිසා මේක අවබෝධයෙන් අවබෝධය ලබා දෙනවා මිසක් පාඩමින් පාඩමට සූත්‍රයෙන් සූත්‍රයට එහෙම ලබා දීමක්. ඒව ඉගෙන ගන්න. හැබැයි ඒව ඔක්කොම ඉගෙනුම සහ අධ්‍යාපනය කියන පැත්තට අදාළ වෙනවා. ඒක කරන්න ඕන. හැබැයි කරලා ඒ තුලින් ගන්න සාරය හරියට තේරුම් අරගෙන ඊළඟට දහම හොයන්න ඕන. අවබෝධයෙන් අවබෝධයට යන වැඩ පිළිවෙලකට ඒව උපකාරකක් කරගන්නෝ ඒවයි වහලුන් බවට පත්වන්නේත් නැහැ. තමන්ගේ පිහිට පිළිසරණ ඇති කර ගන්නවා. සබපරව භාවයෙන් තමන් නිදහස් වෙනවා. සබපරමයෝ කියලා කියන්නේ තමන්ගේ ආගම තදින් අල්ලගත්ත අය. නේද? පද මොනවද පද කියන්නේ? පද කියන්නේ සූත්‍ර, එහෙම නැත්නම් සංකල්ප, එහෙම නැත්නම් න්‍යායන්, දෘෂ්ටි, මේවට තමයි පද කියන්නේ. එතකොට යම් න්‍යායක් අල්ලගත්ත කෙනෙකුට ඒක නිදහස් නැහැ නේද? න්‍යායන් සියල්ල කැරේ නැතුව තාරි විතර කොහොමද? ජීවිතයක් නිර්වාණයක් සපේ ගන්න. මේක කළා හරියන්නේ නැහැ. මේවා අපි අල්ලගෙන ඉන්න ඕන කියලා යමක් හිතනවා නම් ඒවා අල්ලගෙන ඉන්න. මේක භෞතික අත්හැරීමක් නෙමෙයි, අධ්‍යාත්මික වශයෙන් ඔබ සියල්ල අත්හැරීම. කොච්චර අත්හැරීම දරුණු වෙනවද කියතෝ අත්හැරීමත් අත්හැරීම. ඒ තරම් දරුණුයි මේ අත්හැරීම. නේද? අත්හැරීමත් අත්හැරියොත් මොකද වෙන්නේ කියලා ඔයාගේ මේ ඔබගේ මේ විඤ්ඤාණයට කවදාවත් තේරුම් ගන්න බෑ. ඔබ විඤ්ඤාණයත් අතහරින තුරු හැමෝටම දේරුවන් සරණයි.